අවසරයි තුමනි. ප්‍රශ්න සිදුවක් දැනගන්නවා. මට කාලෙදී කියන්නේ සමාජ ජීවිතෝ කොහොමද ඉදිරිපත් කරනවා කවුරු කිරේ කරනවා ඒ ප්‍රශ්නවලට පිළිතුරු සපයන කරනවා කියලා. පළවෙනි ප්‍රශ්නය ගෞරවනීය මහත්මයාගේ අද දවසේ ඔබතුමාගේ අමතරණ දේශනාව ඉතාම පරිපූර්ණයි වුණා. මම ඔබලට පැමිණ කාමරයක් තුලටගෙන මෙම ස්ථානයට පැමිණ භාවනා කිරීමට නිහිරේ කරන කෙනෙක්නි. අවුරුද්දක් පමණ භාවනා කරන මට සමහර වේලාවට පස්සින් බල පාව සිහියෙන් කිරීමට බැහැයි. සිතුවිලි ගලාගෙන දිගසිරියට අසුණු බව දැනේ. නැවත සිහිය පැමිණේ. නමුත් මේ දෙකමන කාලයක් ඇතුළත රැලි සිහිය කවදාවත් දිගට පවත්වා ගන්න නොලැබීම ගැන ප්‍රශ්න ඇතිවක් ඇති වී නැති අතර හදිසියෙම මා කිය වියොත් මේ වෙන සිටීම නිසා මාගේ ඊළඟ වර්ගයේ මේ වර්ගයේ කියන දුක ඇද කරුණාකර මේ පහදා දෙන්න.
ඔව්. භාවනාව දිනු කරගන්න මේ නිවෙන මගෙහි කෙලවරකට යන්න අවශ්‍යතාවය ඒ ප්‍රශ්නයෙන් හොඳ පැහැදිලි වෙනවා. ඒවා මේ අධ්‍යය කරනවා ඒ උත්සාහය ඒ ප්‍රයත්නය මේ යන්නේ උඩුගම් බලා යන ගමන. උඩුගම් බලා යන ගමන උඩට පිහිනන ගමන හැම මොහොතකම වීර්යය අවශ්‍යයි. හැම මොහොතකම උඩුගම් බලා යන බව හිතේ තබා ගැනීම අවශ්‍යයි. මේ දෙකින් එකක් හෝ නැති වුණොත් එකක් තමයි උඩට පිහිනන්න ගන්න උත්සාහය. දෙවෙනි කාරණය තමන් උඩුගම් බලා මීනන කෙනෙක් කියන ඒ අදහස. මේ ගමන යන්නේ උඩුගම් බලා උඩට යන ගමනක් කියන ඒ අදහස, ඒ ගමනාන්තයේ පිළිබඳ තියෙන අදහස, මේ දෙකින් එකක් කොයි විදිහේ හරි ඉලිටා ගියොත් අමතක වුණොත් නැති වුණොත් ආයෙ උඩට යෑමක් නැහැ. උඩට කාටවත් නිකන් යන්න බැහැ. උහේ පාවෙලා උඩුගම් බලා යෑමක් නැහැ. හොඳට තේරුම් ගන්න. පහළට යෑම තමයි, පහළට 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 යෑම තමයි නිරුත්සාහකවෙන්නේ. වීර්යයෙන් තොරව සහ චේතනාවකින් තොරව සිදුවෙන්නේ. කොහේ කොහේ වතුරට වැටුණොත් පහළට ගලා යන්න තමයි වෙන්නේ. මොනවත් කරන්න අවශ්‍ය නැහැ. කිසි දෙයක් කරන්න අවශ්‍ය නැහැ. දඟලන්න අවශ්‍ය නැහැ. නීනන්න අවශ්‍ය නැහැ. උදේනවා පහළ. හැබැයි මේ සමස්ත සාංසාරික ප්‍රවේගයටම ප්‍රවාහයටම එරෙහිව අනිත් පැත්තට හැරිලා සම්පූර්ණ අන්තිසියාසුවක් හැරිලා එන්න උත්සාහ කරනකොට අන්න තත්ත්වේ වෙනවා. එතකොට මේ ඉහළට යෑම හැම මොහොතකම පීනන්නේ. ඒ පීනන උත්සාහය කොයි මොහොතකරි අපෑරියද? එතකොට දැන් මේ අපි ඉඳම අඩි 10ක් අපි උඩ පීනනවා කියලා, පැයක් පීනනවා කියලා. ඒතර පැයෙන් අපි අඩි 10ක් 15ක් නැත්නම් 100ක් විතර උඩ පීනනවා කියන්නේ. හැබැයි එක මොහොතක ඒ උත්සාහය අතහැරියොත් වෙන්නේ ගහගෙන යනවා. එතකොට මේ ප්‍රවාහය අපේ ගහන්නේ නැහැ. අපෙන් දුකක් මහන්සි වුණා නම් දැන් සෑහෙට උඩට ආවනේ. ඒ නිසා උතල ඉඳලා ආපහු මාසය වුණාම උඩට තව එකක් පීනන්නේ. ඒ කතන්දර නෑ. කොපමණ කල් සීයේ හිටියද, කොපමණ කල් සීයේ උත්සාහ කරාද, ඒ පමණට අපිට ඉහළ වෙන්න පුළුවන්. හැබැයි කොයි මොහොතක හරි උත්සාහය අත්හැරියද, පිළිම නැවැත්තුවද, ඒ මොහොතේ පටන් ආපහු ගාගෙන යන්න පටන් ගන්න. කොයි මොහොතක හරි අපිට අමතක වුණොත් තමන් උඩුගම්මලා යන කෙනෙක් කියලා ඒ වෙලාවේ අපි අනිත් පැත්තට හැරෙන්න පුළුවන්. අපිම දන්නේ අපි හිතනවා අපි මේ පාරේ ඉන්නේ කියලා. හැබැයි හරි පාරේ නෙමෙයි අපි ඉන්නේ, අපි ගහගෙන යනවා පල්ලෙන්. එම නිසා නිතර නිතර මෙනෙහි කර යුතු කාරණා කීපෙන් එකක් තමා තමන් මේ ප්‍රවාහයට අහුවෙලා ගහගෙන යන කෙනෙක් නොවේයි ආපහු හැරුණු කෙනෙක් කියන එක. මේක නැවත නැවත මෙනෙහි කරන්න, මේක ධර්මයේ වචන වලින් කියනවා වේමන්නියම්හි, වේමන්නියම්හි එකෙන විවර්ණ වූයේ මේ සමාජ ප්‍රවාහයෙන් වර්ණ ගැනීම පහට ගැනීම කෙනෙක් නෙවෙයි. විවිධ වේගයන් මේ හැම වේගයක්ම ඇවිල්ලා ගියාමේ ඒවට මම අහු වෙන්නේ නැති කෙනෙක් කියන එක නිතර නිතර අභින්නම් පංච වෙති සම්බන් නිතර නිතර මෙහි කරන්නේ කියලා. මේ කාරණිය අපි නැවත නැවත සිහිපත් කරගන්න ඕනේ. එහෙම නැත්නම් ඒ තුමාගේ ප්‍රශ්නය අහන විදිහට එතුමා වේතුමී ඒ පන්සිල් පද පහ වෙනවත් අපිට සිහියෙන් ඉඳ බැරි වෙනවා. ජීවිතේ මේ භවනා කරන ජීවිතේ මේ සාමාන්‍ය ජීවිතේ කියලා දෙකට බෙදා ගන්න එපා. එහෙම බෙදාගෙන යන්න පුළුවන් කරුණක් නෙවෙයි. ජීවත් වෙන හැම මොහොතක්ම, උදා වෙන හැම දවසක්ම, පටන් ගන්න හැම වෙලක්ම එක්කෝ අපි සංසාරයට ඇදලා දානවා, නැතිනම් විමුක්තියට උදව් වෙනවා. එතන මේ තේරීමේ විතරයි කියන්නේ. කොහෙද ඉන්නේ වැදගත් නැහැ. වැදගත් දෙන්නේ අපි සංසාරේ තෝරා ගන්නවද විමුක්තිය තෝරා ගන්නවද කියන්නේ. තෝරගන්න හැම විටම නිදහස, තෝරගන්න හැම විටම සැහැල්ලුව, හැම විටම නිවෙන්න උත්සාහ කරන්න. ඒ සඳහා අඛණ්ඩ උත්සාහයක් අවශ්‍යයි. අඛණ්ඩ නොනවතින උත්සාහයක්. ඊළඟ කාරණේ තමයි කොහොම අපි උත්සාහ කරන්න හැදුවත් පුරුද්දට මේ සියල්ලම අමතක වෙලා ඉව ගහගෙන යනවා. සංසාරික පුරුද්ද එපමණටම බලවත්, එපමණටම ප්‍රබලයි. මේ විශ්වයේ තිබෙන, මේ ලෝකයේ තිබෙන මහාම මහා බලවේගය තමයි සංසාරික බලවේගය. ඒ බලවේගයට ගහන්න පුළුවන් වෙනත් භෞතික බලවේග නැහැ. එතන අපිට මේ කටයුතු කරන්න සිදු වෙලා තියෙන්නේ විශ්වයේ තිබෙන මහා බලවේගයක්. ඉතින් ඒ බලවේගයන් දෙක අපි කටයුතු කරනකොට සමහර විට අපි දුබල වුණාම, අපි දුර්වල වුණාම, අපි යන්නේ නම් අපතේ වෙලා සිය නැති වෙනා නොකිය යුතු දේ අපෙන් කියවෙනවා, නොකර යුතු දේවල් අපෙන් කෙරෙනවා, නොසිතිය යුතු දේවල් සිදෙනවා. දැන් ඒ තමයි හැටි. දැන් මේක දැනගෙන ඇතුව වෙද්දී දැනගෙන කරන්න පුළුවන් දෙයක් නෙමෙයි, නොදැනගෙන කරන දෙයක්. දැන් කොයි වෙලේ හරි සිහි කල්පනාවාවම තමයි දන්නේ මම මොනවද මේ කිව්වේ, මොනවද හිතුවේ, මොනවද කළේ. අන්න සිහි කල්පනාව පැමිණි විටම සිහිය කරන පළවෙනි කාර්යය තමයි මෙතෙක් වේලා කරමින් සිටියේ කුමක්ද යි අපට වාර්තා කරන. සිහිය නැති වෙලාවට අපි සිතූ දේ, කියූ දේ සහ කළ දේ අපි දන්නේ. හැබැයි සිහිය පැමිණි විට එයාගේ පළවෙනිම කාර්යය තමයි එයා නොසිටි වෙලාවට මොකද වුණේ කියලා අපිට සංක්ෂිප්ත වාර්තාවක් ඉදිරිපත් කිරීම. ඒ වාර්තාව කියවනකොට තමයි මේ ප්‍රශ්නය අහන විදිහට පසුට ඇවිල්ලා තියෙන්නේ. අයියෝ මම මොකද කරේ, මොනවද කිව්වේ, මොනවද හිතුවේ, මම මෙච්චර කල් භාවනා කරන එකේ වැඩක් නැහැ කියන ඔන්න පසුට ඇවිල්ලා. වැදගත් කාරණේ තමයි මේ පසුතැවිල්ල ඇති කරන්නේ අසිහිය. සිහිය නෙවෙයි, සිහිය පසුතැවෙන්නේ කවදාම. කිසිම දවසක සතිය පසුතැවෙන්නේ නැහැ. මන් නිසාද පසුතැවෙන්නට නම් අතීතයක් අවශ්‍යයි අනාගතයක් අවශ්‍යයි. මොකද මෙච්චර කල් කරේ මට මොකද වෙන්නේ මරුණොත් එහෙම මෙහෙම. ඒතර මේ අතීතයත් එක්ක අපිව ගැට ගන්න අනාගතයට අපිව ප්‍රක්ෂේපණය කිරීමේ තමයි පසුතැවෙන්නේ. මේ සියල්ල කරන්නේ අසීය සිහිය නෙමෙයි. දැන් සිහිය යන්නේ වාර්තාව ඉදිරිපත් කරනකොටම එතෙන් ගන්න අසීය ඇවිල්ලා මමත් ඇවිල්ලා එයා මේ වාර්තාව යන්නේ අතරගෙන ලකුණු දාන්න පටන් ගන්නවා. ලකුණු හරි වැරදි දානවා, මේක වැරදි දානවා, වැරදි දානවා, වැරදි දානවා. මේ වැරදි දාන්නේ සිහිය නෙමෙයි මමත්වේ. එයා තමයි මේ වැරදි දාන්නේ. තමන්ටම වැරදි දාන්නේ. තමන්ටම වැරදි දාන්න 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 පසුතැවිල්ලට තමා දොර ඇරෙන්නේ. ඒතර බය වෙන්නේ මමත්වේ. දුක් වෙන්නේ මමත්වේ. මේකාලින් දර තේරුම් ගන්න. ඒ වගකීම බලගන්න එපා. මේ මටයි පසුතැවිල්ල, මමයි නැරෙන්නේ, මමයි ඊට පස්සේ කොට ඇරියන්නේ. මටයි සිහියෙන් ඉන්න බැරි වුනේ. මේ ගැට ගන්න ගැනීම කරන්න එපා. තුන් කාලෙම මඩලවගෙන මෙතෙක් වෙලා සිහියෙන් ඉන්නද නැද්ද මේ වැඩගත්? දැන් සිහියෙන් ඉන්නවද? මේ වෙලාව සිහියෙන් ඉන්නවද? සිහිය වර්තමානයේ ගැන පමණයි කතා කරන්නේ. දැන් මොන සිහියෙන්? දැන් ඉන්න සිහියෙන් මෙතෙක් වෙලා කියලා තියෙන වෙන ප්‍රශ්නයක්. දැන් සිහියෙන් ඉන්න මෙතෙක් වෙලා සිහිය නොසිටීම ගැන පසුතැවුලා කියා ඒ හානිය මකන්න බැහැ. ඒ සිදුණු හානිය මකන්න බැහැ පසුතැවුණා කියලා. හානිය මකන්න පුළුවන් එකම ක්‍රමය තමයි මේ මොහොතේ සිට සිහියෙන් සිටීම. ඒ නිසා හිත පසුතැවෙනවා නම් පසුතැවෙන බව දැනගන්න. පසුතැවීමක් තියෙනවා නම් පසුතැවීමක් තියෙනවා කියලා දැනගන්න. ඒක ලොකුට බාර ගන්න යන්න එපා. පසුතැවිල්ලට ලොකු දෙයක් කරන්න බෑ. ඒක අතහරින්න තියෙන එකක්. අල්ලගන්න එපා. අතහරින්න. පසුතැවීම දැනගන්න ඒක අතහැරලා දාන්න. අතහැරලා දාලා මේ මොහොතේ සිට සිහිය ඉඳ පටන් ගන්න. හැම මොහොතකම අපිට අලුත් ගමනක් යන්න පුළුවන්. හැම මොහොතක්ම පටන් ගැනීමක් සහ ඇරඹුමක් කරගන්න පුළුවන්. ඒතර පටන් ගන්න සහ ආරම්භන්නට තිබෙන මේ මොහොත යන්නට බැරි වුණු ගමන ගැන පසුතැවෙන්නට නාස්ති කරන්න එපා. සිහියෙන් ඉන්න මේ මොහොතේ සිට මේ මොහොතේ සිට සීලය නැවත ආවර්ජනය කරගන්න, පංචශීලය නැවත ආවර්ජනය කරගන්න, නැවත සීලයේ පිහිටන්න, නැවත පටන් ගන්න. එතන මේක නැවත නැවත කළ යුතු දෙයක්. එකපාරක් කරාට සියල්ල සම්පූර්ණ වෙන්නේ නැවත 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 නැවත. එහෙම තමයි මේ ගමනේ
වර්තමාන මොහොතින් ඒ ජීවිතයේ දුරට ඊළඟ ප්‍රශ්නය තේමස් සර්දයි ගුරුතුමානේ අතීතයේ ඇති වූ බොහෝ සිද්ධි මතකයට එන්නේ පශ්චාත්තාපයත් සමගයි. මම ඒ වේලාවට අමතක කරත් ඒ නැවත නැවත මේවා මතක් වෙන වේලාවල් වැඩි. මෙම தත්ත්වය මග ගැනීමට සුමතුමාගේ කාර්යය උපදෙසක් ලැබෙනි. ගුරු ස්මාරකයේ දරුවන්.
ඔව්. දැන් මේ කාරණේ මේ ප්‍රශ්නේ වැදගත් කාරණා දෙක තුනක් මතු කරනවා. එකක් තමයි මේ අතීතයේ කියලා අපිට නැවත නැවත මතක් වෙන්නේ පසුතැවෙන්න සිදුවෙන දේවල්. දැන් එහෙම කියනකොට අහන් ඉන්න කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ දැනත්තා වැඩිපුර කරලා තියෙන්නේ වැරදි අයහපත් දේවල්. ඒ නිසා ඒවා මතක් වෙන්නේ නෑ. ඒක නෙමෙයි ඇත්ත. ඒක නෙමෙයි ඇත්ත. මේ තමයි ස්වභාවය. නිරායාසයෙන්ම නිතර නිතර හිත අපට මතක් කර දෙන්නේ ඔය පසුතැවෙන්න සිදුවෙන දේවල් තමයි. වැරදි. හැබැයි හොඳට බැලුවොත් ඔය දෙකම සමසමව හැමෝම ළඟ තියෙනවා. සතුටු වෙන්න පුළුවන් දේවල්, පසුතැවෙන්න සිදු වෙන දේවල්. මේ දෙකම මිනිස්සයා අනුවැඩි වශයෙන් ජීවිතේ කරනවා. හොඳ සහ නරක. කුසල් සහ කුසල්, පව් සහ පින්. නමුත් හේතුව කුමක් වුණත්, හවරෝ හේතුවකට නැවත නැවත වැඩිපුර නිරායාසයෙන් ඔළුවට එන්නේ අර වැරදි කියලා කියු දේවල්. හොඳ දෙයක් එහෙම ලේසියෙන් මතක් වෙන්නේ නැහැ. මතක් වුණත් ඒකේ ලොකු බලපෑමකුත් හිත දෙන්නේ නැහැ, ලොකු සතුටක් දෙන්නේ නැහැ. හැබැයි ඔය නරකයි වැරදි කියලා අපි කියන දෙයක් බොහොම ඉක්මනට මතක් වෙනවා, වැඩි වැඩියෙන් මතක් වෙනවා. මතක් වුණා මේකින් හිතට එන බලපෑම හරි වැඩි. තමාට කැම ගන්න බැරි වෙනවා, නිද යන්නේ නැහැ, කතා කර ගන්න බැරි වෙනවා, ඇඟ දෙක වෙනවා, මහ ප්‍රශ්න ගොඩක්. ඒ නිසා ඒක එක කාරණයක්. ඒ නිසා භාවනා කරන කෙනෙක් විදිහට සමබරව හිතන්න පුහුණු වෙන්න, සමබරව උපේක්ෂාවෙන් මේ දෙකම තමන් අතින් අතීතයේ සිදුවුණු හොඳ දේවලුත් මතක් කරගන්න. ඒකට උත්සාහයක් ඕනේ. අර වැරදුණු දේවල් නිරායාසයෙන් මතක් වෙනවා, හරි ගිය දේවල් උත්සාහයෙන් හිතන්න ඕනේ. හොඳ දේ කළ පින්කම් ඒවා නැවත නැවත උත්සාහයෙන් මතක් කරගන්න. මේ ආවර්ජනයේ තියෙන ප්‍රයෝජනේ, ආපසු ගැනීමේ තියෙන වාසිය. දැන් මේක ටිකක් මුලින් ආයාස කරයි භවනාව, පච්චවිඥාන, ආපසු ගැනීම. එහෙම බලනකොට තේරෙනවා නේ කොපමණ හොඳ දේ වෙලා තියෙනවද මගේ යටින්. කොපමණ හොඳ දේ කියලා තියෙනවද, කරලා තියෙනවද, සේවයක් කරලා තියෙනවද, උදව් කරලා තියෙනවද. දැන් මේවා මොයි ලොකු ලැයිස්තුවක් අපිට හදාගන්න පුළුවන්. ලොකු ලැයිස්තුවක්. එතකොට අර පසුතැවෙන්නේ තියෙන බර අඩු වෙලා යනවා. ඒ කළු පැත්තේ තියෙන බර අඩු වෙලා මේක සමබර වෙන්න පටන් ගන්නවා. ඉතාම වැදගත් දෙයක් මේ සමබර චින්තනය. මේ එක කාරණේ. දැන් ඊළඟ කාරණේ තමයි අතීතය කියන්නේ ඉවර වූ දෙයක්. අතීතේ කියන්නේ වචනේම තේරුම අහෝසි, ඉවරයි. පාලි භාෂාවේ අතීතයට කියලා තව වචනයක් තමයි අහෝසි, ඉවරයි. ඒ නැවත වෙන්නේ නැවත කෙසේවත් අතීතය පුනරූපණයක් වෙන්නේ වෙන්නේම නැහැ, වෙලා ඉවරයි. මතක් කරගන්න පුළුවන් පමණයි. ඒ සිද්ධියේ ඡායාරූපයක් ගත්තොත් ඒක බලන්න පුළුවන්. සිද්ධිය චිත්‍රපටගත කළොත්, වීඩියෝ කළොත් ඒ වීඩියෝ එක බලන්න පුළුවන්. හැබැයි සිදුවීම නැවත වෙන්නේ නැහැ. වුණා එහෙම දෙයක්, වුණා එහෙම දෙයක් තමන් කළා, ඒක ඇත්ත. ඒක බොරුවක් නෙවෙයි, ඒක ඇත්ත. හැබැයි දැනුත් ඒ වැරද්ද කරනවද? අන්න අහන්න ඕනේ ප්‍රශ්නේ. අතීතේ පුරාණ සමහර විට වුණු වැරදි තියෙනවා. නැවත 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 එක වතාවක් නෙවෙයි, දිගට වුණු වැරදි තියෙනවා. හැබැයි අහන්න ඕනේ ප්‍රශ්නය, දහම අපින් ඍජුව ඉතිල්ලේ යන ප්‍රශ්නේ කුමක්ද? ඊයේ වැරද්දක් කරාද, පෙරේද කරාද, ගිය අවුරුද්දේ කරාද, කීවෙනි වතාවටද? ඊට වැඩි යහන ප්‍රශ්නේ දැනුත් ඒ වැරද්ද කරනවද? අදත් කරන්න ඕනේද? හෙටත් ඒ වැරද්ද කරන්න සැලසුම් කරනවද? අද උදේ වෙනකල් අපි කොහොමද හිටියේ? උපන් දවසේ ඉඳලා කොහොම හිටියත් අද උදේ ඉඳලා අපිට අලුත් කෙනෙක් වෙන්න පුළුවන්. අලුත්ම අලුත් කෙනෙක් වෙන්න පුළුවන්. ඒ සඳහායි ධනම. එතකොට මේ අතීතය ආවර්ජනය කරමින් අපිට පුළුවන් වැරදුණු තැන් හොයාගන්න, අසමර්ථ වූ තැන් හොයාගන්න. හොයාගෙන ඇයි එහෙම වුණේ, ඇයි එහෙම වැරද්දක් අපෙන් වුණේ කියලා අන්න බලන්න. බලනකොට පේනවා මොකක් හරි ක්ලේශයක් නිසායි. ක්ලේශයන්කට යටවීම නිසායි වැරද්දක් වෙන්නේ. එතන මේ ක්ලේශය හඳුනාගන්නේ වැරද්ද මුල්ලොන ක්ලේශය මොකද්ද? වැරද්ද පිටුපසින් තියෙන ක්ලේශ සිටිවිල්ල මොකද්ද? ආපහු බලනකොට පේනවා. ඒ වෙලාවේ රුස්සන් නැති වුණා, නිවිස්සීමක් ආවා. ඒ නිසායි මෙහෙම දෙයක් කියන්නේ. මොකක් හරි හොයාගන්න. පෙළඹවීමක් ආවා. ඒ නිසායි මෙහෙම වැරද්දක් වුණේ. එතන නිවැරදි ජීවිතයක් ගත කරන්න අවශ්‍ය නම් අර දේවල් වලින් අපි ඇත්තෙන්න ඕන. අර කෙලෙස් වලට යටවීමෙන් ඇත්තෙන්න ඕන. ඒ තරම්ම මේ මොහොතේ සිට උත්සාහ කර අලුත් කෙනෙක් වෙන්න. එහෙම පුළුවන්. අනිවාර්යයෙන්ම පුළුවන්. එහෙම බැරි නම් අඟුලිමාල මහ රහතන් වහන්සේ කෙනෙක් නේ. ඒ අහනක් නිවුණාන්සේ නිවිගිය අඟුලිමාල කියන මහ රහතන් වහන්සේ එහෙනම් අද අපාය. අපායේ දුක් විඳින කෙනෙක් ඉන්නේ නිරිසත්ත්වයේ ඉන්නේ අද. හැබැයි අලුත් කෙනෙක් වෙන්න පුළුවන් නිසායි 999ක් මරලත් අලුත්ම අලුත් කෙනෙක් වෙන්න පුළුවන් නිසායි උන්වහන්සේ පහනක් සී නිවිගිය. උන්නාසේ කිව ආර්යය ජාතිය ජාතෝ ආර්ය ජාති උපන්දා පටන් කාගෙවත් පණකට හානියෙන්නේ නැහැ. ඉතින් මෙන්න මේ අදිෂ්ඨානය අපි ඇති කරගන්න ඕනේ. මේ අතීතයේ බලන අතීතයෙන් ඉගෙනගෙන අලුත් කෙනෙක් විදිහට අද පටන් ඒ බඳු වැරදි නොවෙන්නට අවශ්‍ය සුදුසුකම් අපි සම්පූර්ණ කරගමු. ඒ තමයි අතීතයෙන් ගන්න පුළුවන් ලොකුම පාඩම සහ ආදර්ශය. ඒ ආදර්ශය ගන්න පුළුවන් නම් හැම දවසකම වඩා ධර්මයට සමීප වුණු වඩා ප්‍රගතිය කරා යන කෙනෙක්ව අපෙන් අපිට නිර්මාණය කරගන්න පුළුවන්.
ඊළඟ ප්‍රශ්නය තේවසරයි. ගෞරවනීය මෙතුමනි, මා භාවනාවට ඉදිරිම ආධුනිකයෙක්නි. ශාන්ත සෝරේ අවධාන සවරට මෙකි භාවනාවට අනුගත වුනේ. සිරවල සහැල්ලුවල සහැල්ලුවනවා සේ දැනේ. පරිසරයේ එන සියලුම ශබ්ද කන වැගුනි. විශාල උත්සාහයක් දරා සිත ශාන්ත තැපත් ශාන්තමින් තැපත් කර ගැනීමට වෙර දැනුවේ. කැක්ස රෝගී කීප දෙනෙකු නිසා අවධානය ඉදරදී සිත දුදුකි. ඒ ගැන මගේ සිතේ අකමැති සිතිවිලි ඇති වෙන්නේ. එය මට පාද ඉගින් දිගටම භාවනාව වැඩිවට මට සිතියක් ඇති වෙන්නේ.
මේ ආකල්පය මේ ගමන පුරා අත විතරක් නොවේ, හෙට පමණක් නොවේ, අනිද්ද පමණක් නොවේ, හැමදේම තියාගන්න පුළුවන් නම් හරි වටිනවා. හරිම ලස්සනයි. මම භාවනාවට නවකේ ආධුනිකේ. අද තමයි පළවෙනි දවස. මේක තමයි ඇත්ත. දැන් කොච්චර කල් අපි භාවනා කළත් අද තමයි පළවෙනි දවස. මේ අලුත් දවස. ඊයේ කරපු භාවනාව, හෙට කරන්න දෙන භාවනාව නෙමෙයි මේ මොහොතේ කරන භාවනාව. ඒ නිසා අපි හැමදෙනාට මේ අදහස ඇති කරගන්න පුළුවන් නම් අපි හැමෝම ආධුනිකයෝ, අපි හැමෝම නවකයෝ. සහැල්ලුවෙන් මේ ගමනේ යන්න පුළුවන්. ඊළඟට ඒ ප්‍රශ්නය අහපු යෝගීතුමා හෝ තුමිය ලොකු වීර්යයක් ගත්තා. ඒ වීර්ය ප්‍රතිඵලයක් විදිහට හිතට බොහෝම තැන්පත් වුණා, සහැල්ලු වුණා. දැන් මේවා මේ ධර්මයේ තියෙන ආකාරික බව මේකට ලොකු කාලයක් කියන්නේ. අද අලුත් කෙනෙක් වුණත් මීට කලින් මතක තියෙන කාලයක භාවනා නොකළා මේක ආකාලිකයි, කල් නොයවා ප්‍රතිඵල දෙන්නේ. මෙන්න ධර්ම කෙරෙහි අපේ තියෙන සද්ධාව තවත් තහවුරු වෙනවා. එන සද්ධාව හොඳ නැති කරගන්න. ඒ සද්ධාව හරි වැදගත් මේ ගමනේ. පුද්ගලයන් කෙරෙහි තියෙන සද්ධාව නෙවෙයි. පුද්ගලයන් කෙරෙහි සද්ධාව අපි අමාරු වෙනවා. ධර්ම කෙරෙහි සද්ධාව ඇති කරගන්න. මේ පාර කෙරෙහි. ඊළඟට තුන්වෙනි කාරණය එහෙම ඉන්නකොට රෝගීකත්වයන් නිසා මේ යාපතව යෝගීව සිටින කල්‍යාණ මිත්‍රයන් අහිඳ පටන් ගත්තා. එතකොට දැන් මේ කාරණේ වැදගත්. ඒ අහින්නේ ලෙඩක් නිසා කිසියම් කායික අපහසුතාවයක් නිසා. දැන් මේ හේතුව අඳුනගන්න තියෙනවා. භාවනාවට බාධා කරන්න නෙවෙයි, නොසලකින්න නිසා නෙවෙයි, අපි මේ කරන වැඩේට අකමැති නිසා නෙවෙයි, ඒ මොනවත් නිසා නෙවෙයි. ඒ හේතුවක් නිසා සිදුවන දෙයක් ඵලය. හේතුව ඒ පුද්ගලයා නෙවෙයි. පුද්ගලයා නෙවෙයි හේතුව. හේතුව රෝගයක්. වෙනම හේතුවක ඵලයේ තමන් ඇස්ස. එතන මෙතන අපිට හේතුඵල වාදය දකින්න පුළුවන්. කෙනෙක් කරනවා නෙවෙයි මේ හේතුව නිසා මේ දේ වෙනවා. දැන් මෙතෙන්ට කවුරුවත් ආවේ නැහැ අහින්න ඕනේ කියන බලාපොරොත්තුවේ. ඒ චේතනාවෙන් ආපු කෙනෙක් නැමොත් ආවේ අද මොකක් හරි ඉගෙනගෙන තව ටිකක් ගැඹුරට භාවනාව කරන්න. ඉතින් මේ හේතුඵල වාදය දකිනකොට පුද්ගලයෙකුට දොස් කීම, පුද්ගලයෙකුට වරද පැටවීම නවතිනවා. මෙතන වරද පටවන්න පුද්ගලයෙක් නැහැ. කෙනෙක් වන කතා කරන්න දෙන්නේ කතා කරා නම් දුරකථනයේ පාවිච්චි කරා නම් ඒක වෙනස්. ඒක හිතාමතා කරන දෙයක්. දැන් කැත්ත හිතාමතා කරන දෙයක් නෙවෙයි. ତେଣୁ මේ දෙක වෙන් කරගන්න. සචේතනික ක්‍රියා සහ අචේතනික ක්‍රියා දෙකක් තියෙනවා. ତେଣୁ අචේතනික ක්‍රියාව වලට අපි බලන්නේ නැහැ කාටවත්. දඬුවම් දෙන්නේ නැහැ. දඬුවම් නැහැ. ඊළඟට ඒ ප්‍රශ්නේ ඊළඟට එනවා. වැදගත්ම කාරණේකට ඒ කෙරෙහි මගේ හිතේ ලොකු අකමැත්තක් ඇති වුණා. ඉතින් වැදගත්ම දේ එක තමයි අර භාවනා කරන්නගත් උත්සාහය නිසා ලැබුණ කිසියම් සැහැල්ලුවක් ඒක නැති වුණේ හෝ අඩු වුණේ ආගෙවත් කැස්සක් අපිට හමුණු නිසා නෙවෙයි. ඒකට අපි අකමැති වෙන නිසා, ඒ ශබ්දයට අකමැති වෙන නිසා. අකමැත්ත තමා බාධාව. අකමැත්ත තමා සැහැල්ලුවට සහ සැනසීමට සමාධියට තියෙන බාධාව. ඒවා බහලාදා. ඒ නිසා ඒකට ධම්මී කියනවා, වියාපාද කියන නීවරණයක් විදියට ආවරණය කරනවා. වහලාදා. මේ නීවරණේ ව්‍යාපාද නීවරණය ජය ගන්න ඕන එක. තව භාවනා විද්‍යාවට යන්න අවශ්‍ය නම්, ගැඹුරට යන්න අවශ්‍ය නම්, ශබ්ද නැති තැනකට යෑම නෙවෙයි ඉසදුම. ඇහෙන ශබ්දවලට තියෙන නිරිස්සීම, අකමැත්ත නැහැ, ගැටීම නැහැ. ව්‍යාපාදී කියන්නේ අතහරින්න තියෙන දෙයක්. දැන් ඒ ඔබතුමා හෝ ඔබතුමිය ව්‍යාපාරයක් විතර දැකලා තියෙනවා අකමැත්ත. එතන මේ අකමැත්ත අතාරින්න. ඒ ව්‍යාපාද නීවරණය අතාරින්න ධර්මයේ දෙන ලස්සනම ලස්සන උපදේශය තමයි සම්ත පාන භූත හිතානුකම්පීය. සියලු සත්‍යයන් කෙරෙහි හිතවත් ජීවත් වෙන්න ඕනේ. මේක තමයි ව්‍යාපාද නීවරණය ප්‍රහීණ කරන්න ධර්මයේ දෙන බෙහෙත. සබ්බ පාණ භූත හිතානුකම් වීර්යති. සියලුම පාණ භූත ජීවත්වන හැම දෙනා කෙරෙහිම හිතයිශීව එයයි කෙනේ අනුකම්පාවෙන් ඉන්න පොරුවේ. හිතවත් සහ අනුකම්පාව. එතකොට ව්‍යාපාරය එන්නේ දැන් කෙනෙක් කහිනු. අපිට එනවා. එතකොට අපිට තේරෙනවා. අපෙන් දැන් ඔන්නේ එනවා අර හිතයිශී භවද අනුකම්පාවට. අනේ මේ ආසනේ කෙනි. මේ අපහසුතාවයේ ඉන්නේ. එයාට ඒක වේදනාවක්. කායිකවත් වේදනාවක්, අනිත් පැත්තේ මානසිකව ලොකු ප්‍රශ්නයක් ඉන්නේ මෙතන නිස්සද්ධාමී ඉන්න නිසා මම එයාට බාධා කරනවා. ඒ දුකක් තියෙනවා. එයා සතුටින් ඉන්නේ නැහැ. මුතුනේ අනුකම්පාව ඇති කරගන්න. ඇති කරගෙන සානුකම්පිත හදවතින් ඇති කරගන්න ප්‍රාර්ථනාවක් සුවපත් වේවා. ඒ කීන කෙනා සුවපත් වේවා. ඒ සිතිවිල්ල හදවතේ පතුලෙන් නැති කරගන්න. එකපාරක් දෙපාරක් ඒ සිතිවිල්ල ඇති කරගෙන ආපහු භාවනාවට එන්න. එහෙනම් ආපහු තමන්ගේ භාවනාව කරගෙන යන්න. එනකොට ආයෙත් කැක්කක් හෙන්න පුළුවන්. යමුනාම ආයෙත් අකමැත්තක් එනවනම්, ගැටීමක් එනවනම්, ව්‍යාපාදයක් එනවනම් නැවතත් ඒ කවුරු වුණත් තමයි අපි දන්නේ කවුද කැද්දි කියලා දැනගන්න අවශ්‍යයක් නැහැ. අපි කවුරු වුණත් ඒ අපහසුතාවයෙන් සිටින කෙනා සුවපත් වේවා කියන ඒ මෛත්‍රී සහ කාරුණික සිතිවිල්ල ඇති කරගන්න. මේක පොහුනුවක්. මේ පොහුනුවල් අපි දිනපතා ටිකක් වැඩි වෙලාවක් කරොත් ඊට පස්සේ කැත්තක් ගැහෙන හැම විටම අපේ හිතේ ඇති වෙන ප්‍රසාදය. කරුණාවක් එන්නේ, අනුකම්පාවක් ඇති වෙන්නේ, බාධාවක් වෙන්නේ නැහැ. කැත්තන් කියලා ඊට පස්සේ කිසිම බාධාවක් එන්නේ නැහැ. අර භාවනාවෙන් ඇති වුණා නම් සැහැල්ලුවක් කායික මානසික ඒකේ තව තවත් ගැඹුරට යන්න උදව්වක්.
ඉදිරියේ කළ සරල කාලීනික පිළිවෙත් පිළිවෙත්ා මාර්ගයෙන් අගය කර ඒ ඉතාම සාර්ථක ක්‍රමයක් ලෙස ආරම්භයට සුදුසුයි අවබෝධ සිදෙනි. පොදු මාත අනේක වාරයක් කී.
හොඳයි. අපි අගය කරනවා. තමගේ අත්දැකීම මේ හැඳලා නැතිව දැක ගැනීමනේ ඉවත් කිරීම කියන්නේ සතුටක්. මේ ගමන නොනැවතී ඉතිරිය යන්න උත්සාහ කරන්න කියන ඒ අවවාදය දෙන්නේ.
ගබක් වමාකරන ඉතාම සරල අපි කොහොමද මොකද අපිට ඒක දේසි පහක් දෙයක් නෙමෙයි සිවිලි එන එක නවත්තන්න අපි නැවත සුදි කාලයක් අරගෙන ඒක නැවත අපි පැහැදිලි කර දෙන්නේ උදා භාවනාවක් වුණා.
ඔව් පහසු කාර්යයක් නොවේ. අපහසු වෙන්නේ හේතුව තමයි සිතිවිලි සමග දීර්ඝ කන්ද තමයි අපි සංසාරේ පුරාම පුරුදු වෙලා තියෙන්නේ. කවුරු ගාවුනොයි ගානොනොයි මේ කවුරු සිතිවිලි සමගයි දීර්ඝ කන්ද. සිතිවිලි සමගයි එකතු වෙලා ඉන්නේ. සිතිවිලිත් එක්කයි ජීවත් වෙන්නේ. දිවාරා කොහේද? සිතිවිලි තමා තමන්ගේ සහකරුව නැතිනම් සහකාරී. මේ එක එක ආත්මෙක නෙවෙයි. දැන් එක භවයක සහකරුවාම සහකාරී කියන එකෙන් සමාන විවාහ උදව් සාවුත් දීටි ගහමු. දැන් මනහනම් ඒ විවාහ ජීවිතේ අවුරුදු 20ක්. අවුරුදු 20ක් විවාහ ජීවිතේ සහකරුවේ සහකාරියක් නැතුව කොහේ සතියක් දෙකක් ඉන්න වුණොත් ඒක ලොකු ප්‍රශ්නයක්. ඉන්න බෑ. අම දෙහිම එකක් නෙමෙයි මේ සංසාරයේ අවුරුදු 20 නෙමෙයි ගණන් කරන්න බෑ, මනින්න බෑ. එපමණටම දිග සංසාරයේ කොහේ කියත් අපි මේ මිනිස්සේ කියලා ඉන්න සංසාරයේ සතර ආයින් නැති සදිවිලෝකෙ ඉන්නේ නැති සුද්ධාවාස ලෝකයේ අනිත් ප්‍රඥා ලෝකවල ඉන්නේ. ඔය කොහෙන්ද කියා කොහෙන්ද කියා සිටිනිල්ල තමයි සහකර සහකර. ත්‍රිමේ මේ දීගේ හරිදිකර. එහෙම එකකින් විකසහද වීම ලේසි නෑ. ඒක ලේසි නෑ. ඇත්තට කියලා දැන් ඔයත් එක මෙච්චර කල්ලා ආයෙ නෑ යන්න බෑ කියලා එකපාරට නින් වෙන්න අමාරුයි. අයින් වෙන්න දෙන්නේ නෑ. අපිටත් එහා නින් වෙලා ඉන්න ආපහු අර සිටිවිලි කොටට වැටෙනවා. වැටුණාම අපිම දන්නේ නෑ. මොකද එනවා කරගන්න. මොකද එනවා. එතන ආපහු මේ සිහිය ඉගෙනගෙන අපි කොටේ ඉන්න ඕනේ. ආපහු කොටේ ඉන්න ඕනේ. මෙහෙම නැවත නැවත කොටේ යෑමක් තමයි භාවනාවෙන් කරන්නේ. පළවෙනි කාර්යය තමයි මේ සිතිවිලි ලොකෝට ගණන් ගන්න යන්න එපා. පුළුවන් නම් ඔය වචනේ සම්පදක කරලා ගන්න. අර ඉස්සරහට ඔබතුමා කිව්වාගේ සත්‍ය භාවනා ඒ වචන අමතක කරා වගේ මේ සිතිවිලි කියන වචනේ සම්පදක කරලා ගන්න. මොකද මේ වචන වලට අපි බයයි. වචන හරි බලව. දේට වඩා. දැන් ලෙඩක් ගන්න සමහර අපි දැනන ලෙඩක් තියෙනවා කියලා. හැබැයි කවුරු කිව්වොත් කොලෙස්ටරෝල්, ඩයබටිස්. ඒ ඊට පස්සේ තමයි ප්‍රශ්නේ වඩන්නේ. සමහර මේ ලෙඩ ඇවිල්ලා හොඳ වෙලා අපි දන්නේ. නිකම්ම හොඳ වෙනවා සමහර ඕලෙට. එනවා යනවා අපි දන්නේ. ලෙඩක් කියලා දන්නේ පොඩි පොඩි අපහසුතා ටිකක් තියෙනවා ඊට පස්සේ යන්නේ නැති වෙනවා හැබැයි කොයි වෙලාවෙ කියලා අපිට කිව්වොත් මෙන්න මේ දෙදේ හැදලා තියෙන්නේ මේක මේ ඊට පස්සේ අපි නැරෙන්නේ නැහැ නිසා ඒ ලෙඩා විතරක් නෙමෙයි ඔක්කොම නැරෙනවා හරනවා නිසා ජීවත් වුණත් නැරෙන්නේ ජීවත් වෙන්නේ නම් කියන්නේ ඒවට එච්චරට අපි බලයක් දීලා තියෙනවා නම් වල ඒ නිසා තමයි අපි විවාහයේ තියෙන සාපේ කියනවා නම කියන්නේ වාගේ. මොකද නම කියනකොට මේ නම දස්ක කරනවා සත්‍ය දස්ක කරන්න බැරි තරින්. ඒ නම නිසායි සත්‍යය වෙන්නේ. මේ සිටිවිලි තේවලි. ඒ නිසා මේ නම අතහැරලා ගන්න. සිටිවිලි කියන එකත් අතහැරලා ගන්න. මොනවද මතක් වෙන්නේ? මතක් වුණාට මොකද තියෙන ප්‍රශ්නේ? මතක් වෙන එක හොඳයි. ඒ කියන්නේ අපිට තාම ඉමේජ්ය හැදෙලා නැහැ. එහෙම හැදුනොත් මතක් වෙන්නේ නැහැ. ඒ සතුට වෙන්නේ මේ මේකේ තේ මතක් වෙන එක හොඳයි. හැබැයි ඒව මතකයන් පමණයි. මතකයන් පමණයි. ඒකේ නැවත වෙන්නේ නැහැ කියලා. ගෙදර නෙදෙන්නේ වස්සෙද නෙදෙන්නේ හුදු මතක් වීමක් පමණයි චිත්ත රූපයක් පමණයි චිත්ත රූප එක ඡාය රූප ඕලිමක් අපි ඉස්සරහින් යනවා එකින් එකකින් එක ඡාය රූප අපි ඉස්සරහින් යනවා මේ ඡාය රූප දෙකක් අතර සම්බන්ධයක් එහෙනම් අරුභීවල කියන ඡායෝප නෙමෙයි අරුභීවල දෙන්නේ සිටියේ නෑ නේද? එහෙන් මෙහෙන් කවලම් කරලා නිකන් 31 එකතු කරපු ඡායෝප ගොඩක් වගේ. හරියට මේ වගේ. 31 හදපු ඇල්බම් එකක් නැහැ ඒකේ කිසි සම්බන්ධයක් නැහැ මේ උපංගමන ඡායෝප තමයි මුලින්ම තියෙන්නේ ඊළඟට බඩ ගන්නකොට ඊළඟට දන ගන්නකොට ඊළඟට මුල් කඩ ගන්නකොට ඊළඟට අකුරු කියනකොට එහෙම සම්බන්ධයක් නැහැ ඊළඟට ස්කෝලෙන් දවස විභාග මාසෙක දවස රස්සාවේ දවස විවාහ වුණ දවස මැරෙන දවස එහෙම නැහැ. සමහරට මුලින්ම ඉන්න පුළුවන් විවාහය. ඊට පස්සේ තමයි දරගාපේ දෙන්නේ මතක් වෙන. මේ 31 හැදෝ ඇල්බම් එකක් දිහා අපි බලනවා. 30 මනසක් හදපු එකතු කරපු සිටිවිලි පොතියක් දිහා අපි බලන්නේ. දැන් මේව යනවා අපි ඉස්සරහින්. මේ වගේ සම්බන්ධයක් හොයන්නේ වටිනාකමක් දෙන්නේ ඒව අවශ්‍ය නැහැ. මේ වෙනාවේ මොකද්ද තියෙන ඡාය රූපේම චිත්‍ර රූපේ මොකද? ඒ චිත්‍ර රූපයක් පමණයි. නිකම්ම නිකා චිත්‍ර රූපයක් පමණයි. කිසි දෙයක් ඒකට කරන්න බැහැ. ඒකට යන්න. ඒක නවත්තන්න එපා. නැත්නම් ඊළඟට මේකටවත් එන්න බැරි වෙනවා. එන්න බැරි වෙනකොට ඒක ඔක්කොම මෙහෙන් ඉර වෙලා ලොකෝ පීඩනයක් දානවා. එනිසා මේ ඉනේන සිතුවිල්ල හඳුනා ගන්න. ඉතින් නිකම්ම නෑ අපි මොනවත් කරන්න අවශ්‍ය නෑ. මේ හඳුනා ගන්න පැත්තට වෙලා. ඒකල මේ මොහොත හිස් කරන්න ඊළඟ චිත්ත රූපයට එන්නේ. ඊළඟ මතක් වෙන දේක මතක් වෙන්න ඔළුව හිස් කරලා කියන්නේ. මෙතන දැන ගැනීමයි හිස් කිරීමයි. මේ දෙක එකට යනවා. දැනගන්නවා ඉස්සරහ. අල්ලගන්නවා රැස් කරනවා. ඒ ගමන නෙවෙයි දැනගන්නවා ඉස්සරහ.
මොකිනුවත්මන් කියන ප්‍රශ්නේ තේමන සරලයි. භාවනාවේදී චිත්තවලට බොහෝ අරමුණු කේන්ද්‍රලි ඒ දෙස බලා සිටීමේ සිද්ද පුරුෂකුවන්ගේ කිසිදෙයි දවස් කරුණාවේ පහදා දෙයි.
ඔව් දෙමින් සිහියෙන් බලන්නේ නැත්නම් වෙන්නේ ඒ එනේන සිටිවිල්ල ඒ අදහසේ මතකය අපි අල්ලගෙන ඒකට ප්‍රතික්‍රියා ගන්නවා. අපි කලින් අතීතයේ සතුටුන සිටුවීමක් නම් මතක් වෙන්නේ ඒ සිටුවීම අල්ලගෙන අපි වර්තමානයේ සතුටු වෙනවා. එතකොට එතන අපි අන්න ඇලීමක් තමා මේ රෝපණය කරගන්නේ. අලුත් ඇලීමක් රෝපණය කරනවා. එහෙම නැත්නම් පරණ ඇලීමට වතුර දානවා. හෝර දානවා. අතීතේ බය වුණු දේයන් මතක් වුණොත් අපි ආයෙත් බය වෙනවා. ප්‍රතික්‍රියාවක් වශයෙන් නැවත බය වෙනවා. අතීතයේ ඊර්ෂ්‍යා කළ දේයන් මතක් වෙනකොට ඔන්න දැනුත් ඊර්ෂ්‍යා කරනවා. එතකොට එදත් අපි හිත නරක් කරගත්තා අදත් අපි හිත නරක් කරගන්නවා. එදත් හිත අපිරිසුදු කරගත්තා අදත් හිත අපිරිසුදු කරගන්නවා. දැන් ඒ වෙනුවට මෙතන කරන්නේ එදා අපිරිසුදු වුණු ඒ සිදුවීම මතකයක් විදිහට දකින්නවා. දැන් මේ මතකය අපි හිතන්නේ මහා කුණුගොඩ. මහා කුණුගොඩක් ගඳ ගන්න විසදී යොලින් පිරුණු මැස්ස වහපු මහ කුණුගොඩක්. අපි ෆොටෝ එකක් ගන්නවා. දැන් මේ ෆොටෝ එක ගඳ ගහන්නේ නැහැ. ෆොටෝ එකේ කිසිම ගඳක් නැහැ. ඒකේ එක මැස්සෙකුටවත් කිසිම විස බීජයක් තනින් තැනට ගෙනියන්න බැහැ. ඒ ෆොටෝ එකට බෑ කාවවත් ලෙඩ කරන්න. කිසි එකක් නැහැ. ඒක ලස්සන ෆොටෝ එකක් වෙන පුළුවන්. සමහරට ඡායාරූප තරඟයකට තිබ්බොත් පළවෙනි තැන් ගහම වෙන්නත් පුළුවන් ඒ ඡායාරූපෙට. අපි ඒ මොකද ඒක ඡායාරූපයක් පමණයි සැබෑ කුණුගොඩ අරන් ගියා නම් ඒ චිත්‍ර ප්‍රදර්ශනයේට හරි ඒ මේ සිතුවම් එක්මට අහලකටවත් ගෙනියන්න දෙන්නේ නැහැ. මේ දෙක වෙන් කරගන්න. මේ දෙක පැහැදිලිව වෙන් කරගන්න. ඒ අපිරිසිදු වුණු හිත අපිරිසිදු වුණු සිදුවීම පිළිබඳ මතකයක් විතරයි වර්තමානයේ ඉන්නේ. මතකයක් විතරයි. ඒකේ අපිරිසිදු කිසිම එකක් මෙතන නෑ. දැන් මේ සිටිවිල්ලේ කිසිම දෙයක් නෑ. එතන බය වෙන්න එපා සිටිවිල්ල. ඒතර දැන් අපි ඒ අවබෝධයෙන් ඉන්නව පැත්තකට වෙලා. දැන් අපි ආපහු ඒකට ගිහිල්ලා එතන ඒකට එකතු කරපු කහල අද එකතු කරන්න යන්නේ. එදා එකතු කරා නම් අපි ඒකට විස බීජ, වෛරයේ විස බීජ, මානයේ විස බීජ අද එකතු කරන්න යන්නේ. මේ හැම සිතිවිල්ලක්ම පිරිසිදුයි. ඒක අපිරිසිදු කරන්නේ අපි මේ වෙලාවේ සිටිවිල්ලට එකතු කරන්නේ මොකද්ද කියන එක. ඒතර අපි කිසිම කිලුකක් එකතු කරේ නැත්නම් වර්තමානයේ පිරිසිදු තියෙනවා. ඒක තමයි මෙතන කරන්නේ. වර්තමානයේ කොහොමත් පිරිසිදුයි. ඒ බව නොදන්නා අපි වර්තමානයේ අපිරිසිදු කරනවා. එතෙන් මේ භාවනාවෙන් කියන්නේ පිරිසිදු වර්තමානීය පිරිසිදුව දකින්න. පිරිසිදුව දකින්න. ඒකට කිසිම දෙයක් එකතු කරන්න යන්න එපා. ඇලීමෙන් එකතු කරන්නත් එපා, ගැටීමෙන් එකතු කරන්නත් එපා, රැවටිලා එකතු කරන්නත් එපා, මානෙයෙන් එකතු කරන්නත් එපා. කිසි දෙයක් එකතු කරන්නේ නැතුව මතකය මතකයක් විදිහට ගන්න. මතකේ කිසි වරදක් නැහැ. කිසිම වරදක් නැහැ මතකේ. වැරද්ද වැරද්දක් වෙනවා නම් මෙන්නේ මේ වෙලාවේ අපි මොකද කරන්නේ කියන එක. මේ වෙලාවේ මොකද කරන්නේ? දැන් එහෙම ඉන්නකොට තේරෙනවා හිත පිරිසිදුයි. මේක අමුතුවෙන් පිරිසිදු කරන්න දෙයක් නැහැ. අමුතුවෙන් හිත පිරිසිදු කරන්න දෙයක් නැහැ. වර්තමාන සිත පිරිසිදුයි. අතීතයට මුහුණ වුණු, අතීතය හා මිශ්‍ර නොවුණු, අතීතයට යට නොවුණු වර්තමාන හිත පිරිසිදුයි. ඒ පිරිසිදු හිතේ තියෙන ලක්ෂණ, ඒ පිරිසිදු හිතේ තියෙන මිහිර, ඒ පිරිසිදු හිතේ තියෙන නිදහස අන්න අත්දකින්න පුළුවන්.
පූජා අවස්ථාවේදී මඩ තිබුණා. ඉන් විදිහට වැඩ සිටින්නක් පහළ වුණේ නැහැ වගේ. ඔබතුමාගේ උපදෙස් වලින්.
ඔව්. ඒ කිසියම් කාලයක් හිත තැන්පත් වුණාම ඒ තැන්පත් හිත පවතිනවා. ඒක සාමාන්‍ය දෙයක්. දැන් වතුරක් ගන්න. දැන් මේ වතුර වීදුරුව ගත්තත් මේ වතුර වීදුරුව ඇත්ත මෙහෙම අපි හෙලෙවුවාම ඒක හෙල වෙනවා. එතකොට අපි නැවැත්තුවත් හොලවන එක මේක ටික වෙලාවක් හෙල වෙනවා. ටික වෙලාවක් හෙල වුණා අපි ඊට පස්සේ මේකට අත ගහන්නේ නැතුව ඔහේ හිටියොත් එහෙම ටිකකින් හෙල වෙන එක අඩු වෙලා අඩු වෙලා අඩු වෙලා නිශ්චල වෙනවා. එතකොට ඒ තමයි වතුරේ ස්වභාවය. නිශ්චලත්වය තමයි වතුරේ ස්වභාවය. දැන් ඒක නිශ්චලයි. ඉතින් ආයේ අපි මේක හොලවනකන් මේක නිශ්චලව තියෙනවා. එක්කවත් මොනව හරි මේකට දාන්න ඕන. එහෙම නැත්නම් අපි මුළු භාජනයම හොලවන්න. දැන් මේ අත්දැකීම ගන්න නම් අපි ඇස් වහගෙන එකම ඉරියව්වේ එකම අරමුණකට හිත යොමු කරන් ඉන්න ඕනේ කියලා එකක් නැහැ. ඒක සම්පූර්ණයෙන්ම මිච්ඡා අදහසක්, වැරදි අදහසක්. එන්නේ තැන්පත් හිතක් තියාගන්න, සංසුන් හිතකින් ජීවත් වෙන්න, සමාධිමය මනසකින් ජීවත් වෙන්න නම් එක ඉරියව්වක මේ වගේ භාවනා මධ්‍යස්ථානික ඇස් වහගෙන හිත එක දෙයකට යොමු කරන් ඉන්න ඕනේ. එහෙම නැත්නම් වෙනේම කරන්න ගියොත් එහෙම මේ තැන්පත් බව නැති වෙනවා. නෑ, ඒක මිච්ඡා සමාධි. එහෙම සමාධියක් තියෙනවා. ඒ සමාධියට කියන්නේ මිච්ඡා සමාධි. ඒ සමාධියට නෙමෙයි අපි මේ යන්න උත්සාහ කරන්නේ සම්මා සමාධි. සම්මා සමාධිය සජීවී සමාධිය. ක්‍රියාකාරී ජීවිතයන් එක්ක පවතින සමාධියකට තමයි සම්මා සමාධි. කියන්නේ හිතගත්තාම නැති වෙන සමාධියක්, ඔඩොක්කේ තිබුණු සමාධියක් වගේ නෑ. හිතගත්ත ගමන් ඒක නැති වෙනවා. ඇවිදිනකොට නැති වෙන එකක්, උයනකොට නැති වෙන එකක් නෑ. එහෙම එකක් නෙමෙයි. මේක මුළු ආර්ය අෂ්ටාංගික මාර්ගයම ගත්තාම ඒක කොයි වෙලෙත් තියෙන ඔය අංගඩම හැම වෙලේම තියෙන්න ඕන එකක්. සම්මා සමාධියක් දේවල්. ඉතින් ඒ නිසා සම්බුද්ධ පූජාව වෙලාවේ ඒක තිබුණා. ඒ කියන්නේ ඒ පූජාව සිහියෙන් කළා. කොහොම සිහියෙන් අවධානයෙන් කළා. අතර මනස කැළඹුණේ නෑ. ඊට පස්සේ තිබුණා. ඊට පස්සේ දාණය ගත්තා. ඒක අපි සිහියෙන් කරා නම් අපි කරන්නේ මොකද්ද කියන එක දැනගෙන ඒයි කරන්නේ කියන අවබෝධයෙන් ඒ වැඩේ කරා නම් තව තවත් මනස සංසුන් වෙනවා. එතන මේ වාඩි වෙලා කමඨහනක් අරගෙන උපදෙස් සහිතව අපි එක ඉරියව්වක කරන්නේ කොහොමද? ඒ කොහොමද ඊළඟට අපි ටික ටික අනිත් කටයුතු වලට ගෙනියනවා. පුළුවන්. දැන් පුළුවන් බවට හොඳම සාක්ෂිය තමයි එතුමා හෝ එතුමිය මේ ප්‍රශ්නේ ඉදිරිපත් කළේ. ඉතින් මේක තව එහෙම පුළුවන් නම් ඇයි අපිට බැරි ආපහු ගෙදර යනකොටත් ඔය සිහි කල්පනාවෙන් යන්නේ? බලන්න කොච්චර දුරට ගෙදරට යනකල් මට මේ මෙතනදී අත්දැක්ක මේ සැහැල්ලුව සිහිය තියාගෙන ඉන්න පුළුවන්. ටිකකින් අමතකෙන්න පුළුවන්. හැබැයි ආපහු ඒ සිහියට එන්න. ඒතර ගෙදරට යනකොට යන්න එපා. දැන් මේක ගෙදර, මේක මාරෝ ඉන්න දැනක් මං ආවේ මේ කොහොම යෝගී ජීවිත දැනක ඉඳලා නැහැ. ඒ තමා භවනා මධ්‍යස්ථාන. ගෙදර තමා සැබෑම භවනා මධ්‍යස්ථාන. ඒ ආකල්පයෙන්ම ගෙදරට ඇතුල් වෙන්න. වඩාත්ම සිහිය උන වෙන්නේ ගෙදරදී. වඩාත්ම මෛත්‍රිය අවශ්‍ය වෙන්නේ සි ගෙදරදී. එතනදී බලන්න කරන වැඩත් එක්ක, කෙරෙන දේවල් එක්ක, ඇහෙන පේන දේවල් එක්ක සිහි කල්පනාවෙන් ඉන්න. සිහි කල්පනාවෙන් හරියට මේක නිකන් මතකේ තියාගන්න වතුර භාජනයක් ඔළුවට තියනවා. මොකක් හරි වතුර පොන්චි බේසමක් නෑගිලියක් වගේ එකක් ඔළුවට තියන් ඉන්නවා වගේ. එහෙම හිතන් ඉන්නේ. ඒතර මේක අපි පරිස්සමින් එහෙම වතුර නෑගිලියක් ඔළුවට තියන් ඉන්නවා නම් අපි ඇවිදිනකොට ඇවිදින්නේ පරිස්සමෙන් ඇවිදින්න ඕනේ. හැබැයි මේ ඇවිදින්නේ හොඳ සිහි කල්පනාවෙන්. වාඩි වෙන්නේ සිහි කල්පනාවෙන්. උයන්නේ සිහි කල්පනාවෙන්. කෑම කන්නේ සිහි කල්පනාවෙන්. එහෙම හිතන්න මේ උපමාව හොඳට ඔළුවට ගන්න. ඔළුව උඩ පුරෝපු වතුර නෑදලියක් තියාගෙන ඉන්නේ කියලා හැම වෙලේම කොහේ හිටියත් එහෙම ඉන්නවා නම් ඒක මතක් වෙච්ච ගමන් ඒ මොහොතේම තැන්පත් බව ඇති වෙයි. ඒ මොහොතේම ඉස්සනේම මේ මොහොතේ අත්දැක ඒ සැහැල්ලුව ඇති වෙයි. ඊට පස්සේ අර කලබලේ නැති වෙලා ඒ ආවේග තිබ්බනම් අඩු වෙයි. බොහොම ලස්සනට සැහැල්ලුවෙන් ඉතිරි වැඩ ටික කරන්න පුළුවන්.
ඊළඟ ප්‍රශ්නය ධර්ම ගැනීමෙන් මා පොරොත්තුමා කී පරිදි සිතුවිලි දෙස බලා සිටින විට සිත අතීතයේ අනාගතයට යන විට ඒ අතීත අනාගතයේ ගිය බව දැන ගතිමි. ඉන්පසු වර්තමානයේ සිත දෙස බලා සිටින විට තප්පර එකක් දෙකක් වැනි කාලයකදී සිතට සිතුවිල්ලක් නොපැමිණි නම් ඉන්පසු සිතට සිතුවිලි ආවේ ඒ බව සිහියෙන් සිටියෙමි. මා බුද්ධ වන්දනා කරන අවස්ථාවේදී මාගේ සිතේ ඉන්නේ වන්දනා ගාථා පාඨ පමණයි. සිතේ වෙන සිතුවිලි නොපැමිණේ. ඒ වගේම රාත්‍රී නිින්දට යන අවස්ථාවේදී සිතුවිලි ගැන දැනීම සුසුසුද? මරණානුසතිය දැනීම සුසුසුද? අනුකම්පාවේ
ඔව්. හිත දිහා බලන් ඉන්නකොට පැහැදිලි වෙන පළවෙනිම කාරණේ තමයි ප්‍රශ්නේ මුලින්ම කියන්නේ මේ අතීතයේ සම්බන්ධ සිතිවිලි සහ අනාගතයේ සම්බන්ධ සිතිවිලි තමයි එන්නේ. වර්තමානයේට සිතිවිලි නැහැ. වර්තමානයේට සිතිවිල්ලක් ඇති කරගන්න බැහැ. සිතිවිල්ලක් ආපු ගමන් මේ සිතිවිල්ල එක්ක අතීතයට සම්බන්ධ වෙනවා. එන්නත් අනාගතයට සම්බන්ධ වෙනවා. ඒක ප්‍රශ්නයක් නෑ. කිසි ප්‍රශ්නයක් නෑ. හැබැයි එහෙම තමයි වෙන්නේ. ඉතින් මේ නිසා එන සිතිවිලි අපිට පුළුවන් අපි ළඟ වාචන දෙකක් තියෙනවා. එහෙම නැත්නම් ෆයිල් කවර දෙකක් තියෙනවා. දැන් මේ එනේන ලියුම බලලා මේක මේ ෆයිල් දෙකටද මේ ෆයිල් දෙකටද මේ කුණු බක්කියටද මේ කුණු බක්කියට දැන් සමහර කුණු බක්කි දෙක තුනක් තියෙනවා. දිරණ දේවල් නොදිරණ දේවල් කියන ඒ වගේ දැන් ඔන්න අපිට පුළුවන් හිතාගන්න අපි වම් අත පැත්තේ තියෙනවා අතීතයට සම්බන්ධ සිතිවිලි දාන වාචනේ, දකුණු අත පැත්තේ අනාගතයට සම්බන්ධ සිතිවිලි දාන වාචනේ. දැන් සිතිවිලි එනවා එනකොට අපි බලනවා මේ සිතිවිල්ල කොයි වාචනයකටද දාන්නුනේ. අපි මේ පැත්තට ඒක යවනවා. කොහොම එන්නේක සිතිවිල්ල අපි මේ පැත්තෙන් දැන් මෙහෙට වැදෙන ආලෝකයකට අපි හරියටම හරෝල කන්නලියක් ඇල්ලුවොත් අපිට ඕනේ තැනදී ආලෝකයේ නාභිගත කරන්න පුළුවන්. අපි මොනවද කියන්නේ ආලෝකය කියන්නේ ඔය අතෙන් යන්නේ කියලා. අපි කරන්නේ හරියටම අපිට ඕනේ තැනට එළිය වැටෙන විදිහට කන්නලිය හරවල තියන්නේ. තියන්නේ කියහම ඒ අතීතයට සම්බන්ධ සිදුවීම පිළිවීම අතීතයට සම්බන්ධ ඒ භාජනයට දාන. ඒකට වැටෙනවා. අනාගතයට සම්බන්ධ සිදුවීම ඒ භාජනයට. එහෙම මේ භවනාව කරගෙන යන මේ සිතිවිල්ලේකට මේ සිතිවිල්ල මේකට එහෙම එනේන සිතිවිල්ල හදවත සිතිවිලි ආවට ප්‍රශ්නයක් නැහැ. සිතිවිලි එන්න හොඳ නැහැ. මේ භාවනා කරන්නේ සිතිවිලි බාධාක්. භාවනා කරන්නේ සිතිවිලි නැති කරන්නේ නැහැ. ඒ කතන්දර ඔක්කොම පට්ඨපල බොරු. පට්ඨපල බොරු. මේ භාවනා කරන්නේ සිතිවිලි නැති කරන්න නෙවෙයි. බුදුදහමට අනුව භාවනා කරන්නේ දුක නැති කරන්න. දුක්ඛ නිරෝධය. ඒක තමයි ඉලක්කය. වෙන ඉලක්ක අපිට නැහැ. අපිට වෙන කිසිම ඉලක්කයක් නැහැ. චතුරාර්ය සත්‍ය අපිට දීලා තියෙන ඉලක්කය. බුදුරජාණන්සේ පළවෙනි ධර්ම දේශනාවේදීම ධම්මසක්කාය දුන් සූත්‍රයේ දුන්නු ඉලක්කය තමයි දුක්ඛ නිරෝධ අරිය සත්‍ය. දුක් නතර කිරීම පිළිබඳාවේ සත්‍ය. දුක නැවැත්ම පිළිබඳාවේ සත්‍ය. වෙන ඉලක්ක සිතිවිලි නැවැත්වීම නෙමෙයි එතන කියන්නේ. උනාත් ඒක කලින් ඔය සිතිවිලි නවත්තන්න උත්සාහ කරා දුෂ්කර ක්‍රියාංගර නවදීයේ විවිධ ගුරුවරුන්ියට ඒ සමත භාවනා ක්‍රම පුහුණු වෙමි. මේ දුක නැති වුණේ සිතිවිලි නැවතුණා දුක නැති වුණේ. ඒ නිසා එන්න ආර්ය මාර්ගේ. ආර්ය මාර්ගේ කියන්නේ සිතිවිලි නවත්තන්න කියලා. ආර්ය මාර්ගේ උනන්දු වෙන්නේ දුක විඳිනවද නැද්ද? ඔබ තවදුරටත් දුක් විඳින කෙනෙක්ද නැති කෙනෙක්ද? ආර්ය මාර්ගය අපෙන් අහන්නේ ඔයාලට නම් සිතිවිලි තියෙනවා දැන් අඩුද නැද්ද? නෑ ඒ කතන්දර නෑ. ඒක සිතිවිලි ආවත් එකයි නැත්ත් එකයි. අපි ඒ සිතිවිලි නිසා දුක් විඳිනවා. මේ ප්‍රශ්නේ තමයි අහන්නේ තියෙන්නේ මේ මොනම හරි සිතිවිල්ලක් නිසා තමන් දුක් විඳිනවා. ඊළඟට දුක් විඳිනවා නම් එහෙම දුක් විඳින්න ඕනේද? සිතිවිල්ලකට අපි දුක් විඳින්න ඕනේ. සමහර විට මේ ප්‍රශ්නේ කියනවා සිතිවිලි අඩු වෙලා කියලා. සමහර තප්පරයක් දෙකක් තිබුණා සිතිවිල්ලක් නැහැ වගේ. දැන් ඊළඟ කාරණේ තමයි සමහර වෙලාවල් තියෙන්න පුළුවන් සිතිවිල්ලක් තියෙනවද නැද්ද කියලා අපිට හොයාගන්න බැරි වෙලාව. ඒක භාවනාවට කෙලින්ම සම්බන්ධ දෙයක් නෙවෙයි. සාමාන්‍ය ජීවිතේ වුණත් එහෙම වෙලාවක් තියෙන්න පුළුවන්. සමහර එක පාරට ගැස්මක් ආවම මොනවද හිතන්නේ? එක පාරට ලොකු තිගැස්මක් ආවම, කම්පනයක් ඇති වුණාම, ෂොක් වුණාම අපිට හිතන්න බෑ. මොනවත් නෙ හිතන්න බෑ. කිසි දෙයක් හිතන්න බැරුව අපි ඉන්නවා. මම කවුද? මේ කවුද? මොකද වෙන්නේ? මොනවද කරන්න ඕනේ? කිසි දෙයක් ඔළුවට එන්නේ නෑ. ඒක එතන විමුක්තියක් නෑ. ඒක එතන නිවනක් නෑ. ඒක සමාධිය නෙමෙයිනේ. සිතිවිලි නැති වුණා. ඒ සාමාන්‍ය ජීවිතේ එහෙම අවස්ථා අපි කාගෙත් තියෙන්න පුළුවන්. හැබැයි අපි දන්නේ සිහිය නැති නිසා. දැන් අපි දන්නවා මේ සිහියේ ඉන්න නිසා අපි දන්නවා මේ නම් සිතිවිලි නෑ. දැන් සිතිවිලි අඩුයි. දැන් හරි වේගෙන් සිතිවිලි එන්නේ. දැන් හිමීට එන්නේ. දැන් මේක තමයි භාවනාව. මෙයා එන්නේ කොහොමද? ඒ විදිහට අපි දැනගන්න. එන්නේ කොහොමද? ඒ විදිහට දැනගන්නවා. වෙන්නේ කොහොමද? ඒ විදිහට දැනගන්නවා. සිතිවිලි තිබුණාද නැද්ද? අඩුද වැඩිද? ඒ කොහොම වුණත් ඒ උද නෙමෙයි යූර නිශ්චල. ගඳ හිමීටද ගලන්නේ? ටිකක් නැවතිලාද කියන්නේ? හරියෙන් ගලනවද? හිදිලාද? ඒ කිසි ප්‍රශ්නයක් ඉවුරට නැහැ. ඉවුර කොහොමත් නිශ්චලයි. ගඟ හිමීට ගැලුවත්, වේගෙන් ගැලුවත්, මඩ වෙලා ගැලුවත්, පිළිසිදුව ගැලුවත්, දියසුලි තිබුණත්, නතර වෙලා තිබුණත්, ඉවුර නිශ්චලයි. ඒ අත්දැකීම ඉවුරට වෙලා ඉන්න. එතකොට ඒ අත්දැකීම එනවා. සිහිය නිශ්චලයි. කැඳපත නිශ්චලයි. ඒක ඇතුලේ පේනවා මහා දෙඟලීමක්. කැඩපතක් කැඩපතකින් බැලුවොත් එහෙම නටන උද පැන පැන පෙරලි පෙරලි නටන ඒ නැතුමක් අපිට කැඩපතකින් බලන්න පුළුවන් ඒක ඇතුලේ මහ කලබලයක් වෙනවා. හැබැයි කැඩපත නිශ්චලයි. ඒ කිසිම කලබලයකින් ඇල්පෙනෙච්ච තුඩකවත් බලපෑමක් ඒ කැඩපතට නෑ. ඒ ධර්මණයට නෑ. ඒක නිශ්චලයි. ඒක තමයි සැබෑ නිශ්චලත්වය. කිසිම දර්ශනයකට බෑ කැඩපතක් කලබවන්න. බෙර ගහලා නටලා උද පැනලා කෑ ගහලා මොනවා කරත් කැඩපත නිශ්චලයි. හැබැයි කැඩපත ඇතුලෙන් අර සියලු කලබල කලබල වෙන ආකාරයටම පේනවා. ඒතර කලබලකාරයට තමන්ගේ කලබලේ කැඩපත තිහඬව පෙන්නනවා. කැඩපත කියන්නේ ඔයා කලබලයි කියන්නේ. කලබල වෙන්න එපා කියන්නේත් නෑ. කැඩපත නිහඬව යුරට වෙලා නිශ්චලව ඉඳගෙන ගඟට පෙන්නලා දෙනවා ඔයා කොහොමද ගලන්නේ මේ වෙලාවේ ඔබ කොහොමද ගලාගෙන යන්නේ කියන එක ගඟට දකින්නට යූර කැඩපතක් වෙනවා යූර වෙන්න වෙනවා නම් යූරක් වෙන්න ගඟක් වුණා ඇති හොඳට හොඳටම ඇති ගඟක් වෙලා සංසාරේ එදා මෙදා තුර ගලන් ගියා දැන් ඊළඟ පරිණාමය පරිණාමයක් තියෙනවා නම් ඊළඟ පරිණාමය තමයි යුරක් වෙන්නේ යුරක් වෙන්නේ සිහියේ යුරක්
ඉන්නසේකට වඩා රාත්‍රි ඉඳගෙන අවස්ථාවේදී සිතිවිලි ගැන දැනීම සුසුසු මරණානුස්සති වැලීම
ඔව් දෙකයි සිතිවිලි දිහා බැලීමට වෙලාවක් අවේලාවක් නැහැ මේ මේ සිතිවිලි කියන්නේ නිකම් මේ යක්කොල්මන් වගේ දෙයක් නෙමෙයි මේ කෙම්බර දවසවලට හොඳ නැහැ මේ දවස් එහෙම එකක් නෙමෙයි ඒක ඕනෑම වෙලාවක හොඳයි උදේටත් හොඳයි දවල්ටත් හොඳයි රාත්‍රීටත් හොඳයි මාරේ හැරුණාම කීනකට බලලා ඒත් හොඳයි දැන් මරණානුස්සති භාවනාව ඒකටත් එහෙම වෙලාවක් නැහැ. නිශ්චිත වෙලාවක් නැහැ. මරණාසති භාවනාව කරන්නේ ඒක. දැනෙදා ගන්න කොටත් තමයි ඒක හැරෙන්නත් පුළුවන්, හැරෙන්නත් වෙන්නත් පුළුවන්. ඒකනේ මරණාසති කියන්නේ. අපි නිින්දට යනකොට අපි ඉඳාගන්නේ නිින්දට කියලා හිත කරන්න තියන්නේ, අනිත් කරන්න තියන්නේ ඔක්කොම සැලසුම් කර. හැබැයි මරණාසති අපිට කියනවා ඔය ඔක්කොම කරන්නේ ඔයා හැරෙන්න. ඔබ හැරුණොත් තමයි මේක ඔක්කොම කරන්නේ. ඉතින් ඔබ ඒක විදිහට හැරෙන්නත් පුළුවන්, හැරෙන්නේ නැති වෙන්නත් පුළුවන්. ඒ ඇත්තත් එක්ක නිදා ගන්න. බොරුවක් එක්ක නිදා ගන්න දෙපා. මේක තමයි ඇත්ත වැද්ද. ඒක උදේ හැරෙන්නත් පුළුවන්, හැරුණොත් ඔය විදිහට කරන්න පුළුවන්. හැරෙන්නේ නැති වෙන්නත් පුළුවන්. ඉතින් මොනවද කරන්නේ? හැරෙන්නේ නැති වුණා කියන්නේ උදේ හැරෙන්නේ නැහැ. උදේ ඔක්කොම වැඩි කක්කත් කරන්න බැහැ. කොච්චර වැදගත්ද? ඒ ඇත්තත් එක්ක නිදා ගන්න මරණාසති අපිට කියන්නේ බය වෙන්න කියලා නෙමෙයි මෙවුලන්න කියලා නෙමෙයි හෘදය ආබාධ ගන්න කියලා නෙමෙයි මම නැති වුණොත් ලෝකෙට මොකද වෙන්නේ ලෝකෙට කෙනෙක් නැවතී අරිණ අපරාධය ඒ ගුරුවරට අහුවෙන්නේ පා මරණාසති කියන්නේ ඇත්තත් එක්ක නිදා ගන්න ඇත්තත් එක්ක හැරෙන්න ඇත්තත් එක්ක ජීවත් වෙන්න ඇත්ත තරම් ලස්සන තවත් දෙයක් නෑ ඇත්ත දකින්න දකින්න හිතේ සතුටක් ඇති වෙනවා යථාර්ථය දකින්න දකින්න හිතේ සතුටක් බයක් නෙමෙයි දුොම්නසක් නෙමෙයි දුොම්නස හිතේ ඇති වෙන්නේ ශෝකී හිතේ ඇති වෙන්නේ යථාර්ථය නොදකින්න නිසා එනම් මේ අසුබ දෙයක් නෙමෙයි මරණාසතිය අසුබ දෙයක් නෙමෙයි නින්දට යනකොට මේ මරණානුස්සතිය වඩන්න මොකද්ද? ඒක උදේ ඇහැරෙන්න පුළුවන්, ඇහැරෙන්නේ නැති වෙන්නත් පුළුවන්. ඒ සිතිවිල්ල සමහරට පොඩ්ඩක් අපි හොලවයි, නිකන් පොඩි කුංචි අකුරක් ඇහුවා වගේ පොඩි කලබලයක් කරයි. හැබැයි ඒක ලොකෝට ගන්නෙමයි, ඒක දිගට ඉඳී ඉන්නත් වෙනවා, එහෙම නිදිය ගන්න. ඉතින් පහවද ඒක ටිකක් හිතන්නේ නින්දට යනකල්. බොහෝම සැහැල්ලුවෙන් ඔය සිතිවිල්ල අපි වහින්න සැහැල්ලු නිදකේ කියලා. බරක් නැති නිින්දක්. ඒක හොඳට ඇහැරෙනකොට තේරෙනවා මලක් විකුණා වගේ ලස්සනට ඇහැරෙනවා.
ඊළඟ ප්‍රශ්නය ගුරුතුමනි මා භාවනා කරන විට අතර වන්දනේ කීවට නැතු ඒ හොඳ වැදගත් යටි යටි මතක් වේ. මේ අවස්ථාවට ඒ ගැළපෙන්නේ නැති වුණත් මනසට බලයක් වේ. මේ විතර නැති දේ කරවාද
ඔ මතක් වී නැත්නම් ඒක වදයක් වෙගෙනීම තව එකක් මොනවා හරි මතක් වෙනවනේ මතක් නොවන වෙලාවක් නැහැ. එතන අපි කොටසක් විතරක් මතක් වෙන එක වදයක් කියනවා. මතක් වීම නොවේ වදේ. මේ මේ දේවල් මොනවද? භාගීති වරුණු දේවල්, කාණති වරුණු දේවල්, අංග සම්පූර්ණ කරගන්න බැරි වුණු දේවල්. මේවා මතක් වීම හිතට බරක් වදේ. ඉතින් මේක අපි තේරුම් ගන්න ඕන දෙයක්. අපිට තියෙන ලක්ෂණ බලාපොරොත්තු උත්සන්න ඉලක්ක තියෙනවා. බොහොම හොඳ කුසලයේ බල වූ ඉලක්ක තියෙනවා. යුතුයකම් තියෙනවා. ඉතින් මේවා අපි තීරණය කරන මේවා කරන්න ඕනේ, මේවා මගෙන් වෙන්න ඕනේ. එහෙම උත්සාහ කරනවා. කිසියම් ප්‍රමාණයකට පුළුවන් වෙනවා. හැබැයි බොහෝ දේවල් බලාපොරොත්තු මට්ටමකදී ඉවර කරගන්න බැහැ. ඒක තමයි ඇත්ත. බොහොම ටිකයි අපිට අංග සම්පූර්ණ කරගන්න ලැබෙන ජීවිතේ. බොහෝම දේවල් භාගයට කාලයට 90% අන්න එහෙම තමයි කියලා තියෙන්නේ. 10% විතර ඉන්නේ. 20% විතර ඉන්නේ. සම්පූර්ණ කරගන්න බැරි වුණා. දැන් ඉතින් වැඩිපුර මතක් වෙන්නේ ඕවා තමයි. ඒක තමයි ඇත්ත. මොකද හිත කැමැතිනේ අඩුවක් එක්ක ජීවත් වෙන්න. දැන් මෙතන අඩුවක් හිත කියන මේ අඩුයි. අඩුවක් තියෙන. ඉතින් අඩුවක් එක්ක ඉන්න හිත කැමැතිනේ. නෑ නැවත නැවත අපිට මතක් වෙන ඔයා වැරද්දක් කරා. ඔයා වැරද්දක් කරා. ඔයා හරියට මේ වැඩේ කරේ නෑ. මේකට අහුවෙන්න එපා. මේක උගුලක්. මේක ඇම. එක ගිලින්න එපා. ක ගිල්ලොත් නම් ලේසියෙන් ගැලවෙන්න බැහැ. හැමදේම ඉන්න වෙන්නේ අതൃප්ති. සෑහීමකටපත් නොවන මනසකින් තමයි හැමදේම ඉන්න වෙන්නේ. ඒම ගිලින්න එපා. ඒක හරි ලස්සන ඇම. බොහොම බෝධණින් රැවටෙනවා. අයියෝ මට ඒක අංග සම්පූර්ණ කරගන්න බැරි. ඉන්දහම කියනවා කරන්න පුළුවන් දේ ගැන සතුටු වෙන්න. කළ හොඳ ගැන සතුටු වෙන්න. කළ හොඳ ගැන සතුටු වෙන්න ඒක මොකක්ද? ගිහි කෙනෙක් විශේෂයෙන් ගිහි කෙනෙක් විදියට සැප අනවජ්‍ය සුඛ තමන් ළඟ තිබෙන නිවැරදිතාවයන් පිළිබඳව ලබන සතුට අනවජ්‍ය සුඛ ඒක ඒ වෙලාවේ සතුටු වෙන්න. දැන් මතක් කරලා දෙනවනේ ඉතින්. එතකොට හිත කියන එක කරන්න එපා. හිත කියන්නේ ඔයා මේක 75ක් කරලා දාලා 25ක් ඉතුරු වෙලා තියෙනවා. මේ 25 ගැන ඔයා දුක් වෙන්නේ අඩන්න. ඒක තමයි හිත අපිට කියන්නේ. ඉතින් අපි ඒ දේ කරන්න ඕනේ නැහැ. අපි අර සම්පූර්ණ කරපු 75 ගැන අපි සතුටු වෙමු. ඊළඟට හිත තව එකක් මතක් කරන ඔයා මේක භාගයයි කරේ, ඉතුරු භාගය කරේ. මේ ඉතුරු භාගයේ පෙරවට ඔය අඬන්න දැන් හිත අපිට කියන්නේ. අපි මෙච්චර කල් ඇඬුවා. අපි දැන් අපි අර කරපු භාගය ගැන සතුටු වෙනවා. දැන් මතක් කරලා දෙන්නේ අපි අඬන්න. හැබැයි අපි hina වෙනවා. මෙහෙම අපි දිවිින් දිගට මේ හැම දෙයක් ගැනම කුසල පැත්තෙන් ප්‍රතික්‍රියා දක්වන්න පුරුදු වෙනකොට අරව සාමාන්‍ය සිදුවී බවට පත් වෙන ඊට පස්සේ හිත ගන්නවා මෙයාව වටන්න බෑ මොනවා මතක් කරලා දුන්නා. ඒ නිසා හිත තෝරලා බේරලා අරගෙන අපිට දමල ගහන්නේ අපේම අතීතේ. දැන් සාමාන්‍ය හිත කරන්නේ ඒකයි අපේම අතීතේ කොහෙන් හරි කුණු ගොඩක් අල්ලගෙන අපිටම දමල ගහනවා. දමල ගහනවා මිස අපිම වැටෙනවා. දැන් හැබැයි තේරෙනවා හිත මොන ගලක් කරගෙන ගැහුවත් අපේ ළඟ දෙනකොට අපි ඒක මලක් කරගන්න දන්නවා. මලක් කරගන්න දන්නවා අපි ඒක දකිනවා ඒක හොඳ පැත්ත. ඊට පස්සේ හිත අපිට පහර දීම නවත්තනවා. ඒක තමයි වැදගත්ම දේ. දැන් මේ මාර යුද්ධ ගැන කියනකොට මේ බෝධිසත්වයන් වහන්සේ බුදු වෙන්න ඔන්න මෙන්න දීති මාරය ඇවිල්ලා නවමිද වර්ෂාවක් වැස්සුවා කියනවා. මහා ගල්වලින් පහර දුන්නා, ආයුධ වලින්, ඊතල වලින්. හැබැයි බෝධිසත්වයන් වහන්සේ ළඟට එනකොට මල් වැස්සක් බවට පත් වෙනවා. මල් වැස්සක් බවට පත් වෙලා තමයි වැටෙන්නේ. ඒක තමයි බෝධිචිත්තය. ඒක තමයි බෝධිචිත්තයේ ප්‍රතිහාරය. ඒ ප්‍රතිහාරයේ අපිට මේ මට්ටමට පාරක් දෙයක් ගන්නනේ. නමුත් මේ කුංචි දෙයක් ගැන අපිට පුළුවන් මේක තියෙන සුමට පැත්ත, සාර්ථක පැත්ත, කුසල පැත්ත දිහාට අපි සතුට වෙනවා. ඊළඟට ඒ අපි ඊළඟට අපි දැන් මොනවා හරි පින්කමක් කරනකොට අපිට කරන්න බැරි මට්ටමට බලාපොරොත්තු හදාගෙන සැලසුම් කරනකොට මට කරන්න පුළුවන් කොයි එකද කියලා සැලසුම හදනකොටම අපි සැලසුම හදනවා යථාර්ථයට. මට මෙච්චරයි කරන්න පුළුවන්. ඒ යථාර්ථයට සමීපව අපි සැලසුමක් හදලා යථාර්ථයට ජීවත් වෙනවා. ඒ කරන්න පුළුවන් හොඳ වැඩ ටික අපි දැන් කරනවා. ඒ ටික අපි අංග සම්පූර්ණ ඉවර කරගෙන පුළුවන් උපරිම දේ
මෙලොව විශ්වයේ ප්‍රදේශවලදී චර්යාවන් කුරු නිසා අති දීර්ඝ සහ විවෘත සංසාර ගමනේ ගෙවීම තවදී වෙනවා වැඩේ. අප විසින් බොහෝ කරන භාවනාමය ක්‍රියාකාරකම් තුළින් විශේෂයෙන් විපස්සනා භාවනා වුණ තුළින් අප තුළ විසක්කේක පීඩා ඇති සංසාරය නිර්මාණය කරන වැඩ නැවතීමේ සරුණක් තෙමීමේ මහ වූ අවස්ථාව අප සැම දෙනා වෙත උදා වී ඇත. මෙලෙස භාවනා පුහුණුවක යෙදෙන අපේ යෝගීන්ගේ එසේ සංසාරය නිර්මාණය කරන චර්යාවක් සහ පොදු දුර්වල බව තමා විසින් අත්දැකුම් ලබන්නේ කෙසේද අප කෙරේ අනුකම්පාවේ පහදා දෙන්නේ. මෙම තත්වය බාහිර ලෝකයට විදහා පානද විදහා පානද ආකාරයේ කෙසේ උගත් මාර්ගයේ වස්සරයි.
ඕ දැන් සංසාරයේ කියන එක අපි කලින් උදේ කතා කළා වගේ දහමී කියන්නේ රෝගයක් කියලා. ඒ සංසාරයේ දහමී දෙන හොඳම වචනේ තමයි රෝගේ කියන්නේ. වෙන අපි එක එක ඒවා කතා කරනවා. සාමාන්‍ය සංසාරයේ කියන වචනේ දහමින් එන වචනයක් නේ. ඒක වෙන කිසිම විශේෂකින් ආවොත් භූගෝලයෙන්, ඉතිහාසයෙන්, ගණිතයෙන්, විද්‍යාවෙන් ආ වචනයක් නෙමෙයි. ඒක මේ බුදුදහමින් ආපු වචනයක්. බුදුදහමින් අපේ භාෂාවට එකතු වන වචනයක් තමයි සංසාර. සසර කියන්නේ. එතකොට ඒක දහමේ විස්තර කරන්නේ සංසාර රෝගා මහ භය. මාත්ම භයානකම රෝගේ තමයි සංසාර රෝගය. දැන් එහෙම සසර දකින්න පුහුණු වෙන්න. මේක ලෙඩක් විදියට. ලෙඩක්. රෝගයක් විදියට සංසාර. එතකොට ඒක වෙන කොහෙවත් තියෙන එකක් නෙමෙයි. මේ සංසාර රෝගේ මේ අහලක පහලක ගහක ගෙදරක කාරයක තියෙන ප්‍රශ්නයක් නෙමෙයි. කාරුත් ලෙඩ වෙනවා, ගසුත් ලෙඩ වෙනවා. හැබැයි සංසාර රෝගේ නෙමෙයි. සංසාර රෝගේ මූලික වශයෙන්ම ලෙඩ කරන්නේ අපේ ආධ්‍යාත්මය, අපේ හදවත, අපේ මනස, අපේ ඔළුව. මේ ඇඟට හැදෙන ලෙඩ එම්බිලිස්සාවේ පටන් ගෙන කැස්ස, උණ, ওই සේරද, බඩේ අමාරු, පිළිකා, යොක්කොම දක්වා ඒව කායික ලෙඩ, ඒවට සාංසාරික රෝග කියන්නේ. හැබැයි ඒ රෝග හැදෙන්නේ සංසාර රෝගේ නිසා. කියන්නේ අපි සංසාරේ ඉන්න නිසායි ඔය ලෙඩ වල දුක විඳින්න වෙලා තියෙන්නේ. හැබැයි ඒවා සාංසාරික රෝග නෙවෙයි. ඒව කායික රෝග. සංසාරික රෝගය කියන්නේ මනස දුක් විඳිනවා නම්, අපි හිතින් විඳිනවා නම්, හිත අපහසුතාවයකටන් පත් වෙලා තියෙන්නේ. ඒ අපහසුතාවයෙන් විඳින හිත අන්න සාංසාරික රෝගයෙන් උත්පල වෙලා. මේ සසර විස්තර කරන්න රෝගයක් විදියට. මේ වචනේ ඒ අර්ථයෙන් විතරක් පාවිච්චි කරන්නේ. එහෙම නැති වුණොත් අපිට සංසාරේ පිළිබඳව මැවෙන්න වෙනම චිත්‍රයක්. ඒක ලක්ෂණ දෙයක් විදිහට සංසාරේ හරිය ලක්ෂණ දෙයක්. දැන් කලාවට එනකොට මේ වචනේ පාවිච්චි කරන හැබැයි කලාවට අයිතියක් නැහැ. මේ වචනය දූෂණය කරන්නේ. මේ වචනේ බුදුරජාණන් වහන්සේ මේ ඉදිරිපත් කරපු වචනේ සංසාරය කියන වචනය වෙනත් අර්ථවලට පාවිච්චි කරන්න කාටවත් අයිතියක් නැහැ. ඒක ලොකු පවක්. මොකද ඒකේ මිනිස්සු නොමග යනවා. මේ ධර්මයේ අරමුණ එකක්. ඒකට ඒ අරමුණින් පිට සංසාර ගමනකට එකතු කරනවා. එතන කෙනෙක් මේ වචන පාවිච්චි කරනවා නම් සසර වශයෙන් දුරු නිවන් දකින්න දුරු කියන ඒ එහෙම කියනවා නම් අපි මොනවත් හරි ප්‍රාර්ථනාවකට ඒක සම්පූර්ණේ නොකල යුතු දෙයක්. එතන කෙනෙක් කියනවා නම් සංසාරේ අපි යන්නේ තුරා එකට යමු. එහෙම සිතිවිල්ලක් ඇති කරගන්න නෙවෙයි ධර්ම මේ වචනේ කියලා කියන්නේ. මේක ඊට වැඩිය බරපතල වචනයක් සංසාර. මේක සැනකෙලියක් නෙවෙයි. සංසාර කියන්නේ සැනකෙලියක් නෙවෙයි. මේක ලොකු බරක් තියෙන වචනයක්. මේක අපි කියනවා නම් ඒ බරත් එක්ක කියන්නේ. හිතනවා නම් ඒ බරත් එක්ක හිතන්නේ. මහනුවර භාවනා වැඩසටහනක් අවසන් කරලා තව වැඩසටහනකට මේ මහත්මයාගේ වාහනේ එක් යනවා. එන්නේ යනකොට මේ ওই බෝගම්බර පිටේ පැත්තේ එතන ඇසල සැනකෙළිය. දැන් ලබන මාසෙත් පෙරහැරත් එක්කෙන කාණිවලද. ඉතින් මේකේ ශබ්ද විකාශන දාලා බල්ස් දාලා ඒ කාණිවල එක. ඉතින් මේකේ නාටනවා. මිනිස්සු නාටනවා. ඒක සාමාන්‍ය දෙයක්. ඒක ප්‍රශ්නයක් නෑ. හැබැයි නාටන්නේ මොන සින්දුවටද? සංසාරේ භවයේ දුක. ඔව්. ඒක ඇහෙනවා. ඒ සින්දුව ඇහෙනවා. මේගොල්ලෝ නාටනවා. මොනතරම් මෝඩකම නටන්නේ ප්‍රශ්නයක් නෑ. හැබැයි නටන්නේ මේක හරි දුකයි කියන්නේ. මාර දුක. හැබැයි නැටෙනවා. නැටෙනවා. එතකොට එක මාරේ ඒ මාර සිටිවිලයා මේ ධර්ම ඇතුළට ඇවිල්ලා ඒ වචන පාවිච්චි කරලා ඒ වචනම බුදුරජාණන් වහන්සේගේම වචන මාරයා පාවිච්චි කරනවා. සංසාරේ අපිව දිගට ගෙනියනවා. එතකොට සංසාරේ කියන එක ලෙඩක් විදිහට දකින්නේ ලෙඩෙන් අපි ඔප්පල වෙලා ඉන්නේ. අපි ඔක්කොම ලෙඩ වෙලා ඉන්නේ. Taman එතේ රෝගේ හඳුනාගන්න. ඒ රෝගේ ලක්ෂණ හඳුනාගන්න. තරහ එනවා කියන්නේ සංසාර රෝග ලක්ෂණය. තරහයි මේක. අපි සංසාරේ ඉන්න බවට සාක්ෂියක් තරහයි. අපිට ඕන නැති දේවල් අනවශ්‍ය දේවල් වලට කෙලමිලා යන එක ගොඩ ගහගන්න එක රැස් කරන එක සංසාර රෝගී ලක්ෂණයක්. අපිට ඕන දේවල් අපිට නොලැබිලා වෙන කෙනෙකුට ලැබෙනකොට ඊර්ෂ්‍යාව ඇති වෙන එක සංසාර රෝගී ලක්ෂණයක්. අපි ළඟ තියෙන දේවල් වෙන අයට දෙන්න බෑ කියලා මගේ ළඟම තියෙන්න ඕනේ කියලා ඇති වෙන මස්රුබව අන්න සංසාර රෝගී ලක්ෂණ. දැන් මේ විදිහට මේ රෝග ලක්ෂණ අපි හඳුනා ගන්න ඕනේ. එතකොට දැන් අපි රෝග ලක්ෂණ ටිකක් හඳුනාගෙන තියෙනවා. ඒවා මතු වෙන වෙලාවල් තියෙනවා, උත්සන්න වෙන වෙලාවල් තියෙනවා, අඩු වෙන වෙලාවල් තියෙනවා. ඒ රෝග ලක්ෂණ අඩු වෙනවා. හැබැයි රෝගේ තියෙනවා, රෝගේ සුව වෙලා නැහැ, අඩු වෙන වෙලාවල් තියෙනවා. ඒකත් හඳුනා ගන්න. දැන් අපි මේ ගමනේ යනකොට මොන ගමනද? සංසාර ගමන නෙවෙයි, මේ ආධ්‍යාත්මික ගමනේ යනකොට, මේ සීල සමාධි ප්‍රඥා ඒ ගමනේ යනකොට මේ රෝගේ හොඳ වෙන්න ඕන. ටික ටික හරි සුව වෙන්න ඕන. දැන් මේක ඒක නම් හරි මේක නම් අපි ගන්න මේ ලෙඩේට ලෙඩේ ටික ටික සනීප වෙන්න ඕන. ඉතින් මේ ප්‍රශ්නේ අහනවා කොහොමද අපි දැනගන්නේ අපේ ප්‍රගතියක් තියෙනවා. දැනගන්න පුළුවන්. අනිවාර්යයෙන්ම දැනගන්න පුළුවන් මේ රෝග ලක්ෂණ අඩු වෙනවා නම්. වෙනද තරම් තරහ එන්නේ නැහැ. වෙනදට තරම් තරහ තියාගන්නේ නැහැ. වෙනද තරම් තරහින් කරපු හානිදායක දේවල් දැන් කරන්නේ නැහැ. දැන් කාට මොනවා ලැබුණත් මට නිින්ද යන්නේ නැති ඊර්ෂ්‍යා රෝගයක් හැදෙන්නේ නැහැ. මගේ ළඟ තියෙන දෙයක් අවශ්‍යතාවයක් තියෙන කෙනෙක් එක්ක බෙදාගන්න මට පුළුවන්ද? දැන් මෙහෙම අපිට පේනකොට තේරෙනවා දැන් මේ වෙලෙ ටික ටික සනීප වෙගෙන යනවා. ඉතින් ඒ ප්‍රශ්නේ ඊළඟට අහනවා මේක අනිත්‍යයට දැනගන්න පුළුවන්. අනිවාර්යයෙන්ම සී බුද්ධිය තියෙන ඕනෙ කෙනෙකුට තේරෙනවා මෙයා වෙනස් දැන් ඉස්සරට වැඩිය. ඉස්සර වගේ අපිට ලෙඩ දාන්නේ. දැන් මේක තමයි වැදගත්ම කාරණය. අපි ලෙඩ වුණොත් අපි ඒ ලෙඩ අනිත්‍යයට බෝ කරනවා. හිතලා හරි නොහිතලා හරි වළක්වන්න බෑ ඒක වෙනවා. ඉතින් අපි තරහ අරගෙන අනිත්‍යයත් තරහ ගන්නවා, අපි බය වෙලා අනිත්‍යයත් බය කරනවා, අපි ආශාවෙන් පෙළඹිලා අනිත්‍යයත් කොළඹනවා. හැබැයි අනිත්‍යයට තේරෙනවා මෙයා දැන් වෙනස්, මෙයා අපිට ලෙඩ දාන්නේ, මෙයා හරි සැහැල්ලුවෙන් ඉන්නේ, මෙයත් එක්ක ඉන්නකොට අපිටත් ලොකු සමීපයක් දැනෙනවා. අන්න ඒ වගේ අනිත්‍යයට සිහිබුද්ධිය තියෙන කෙනෙකුට බාහිර කෙනෙකුටත් තේරෙනවා අපේ ආධ්‍යාත්මික ස්වභාවය.
පින්වත් මහතාගෙනි, මා කායානුපස්සනාව කර ඇති නමුත් චිත්තානුපස්සනාව සඳහා ආලෝකයේ ඉන්නි. චිත්තක සිතුවිලි ඔස්සේ නිතර ගොඩනැගීමක් වේ. නිතර සිතුවිලි වල පහරෙක් වේ. නිතරම කයට සිත දෙවීමට උත්සාහ ගති. නමුත් නිතරම සිතුවිලි ඔස්සේ යයි. හටගත් සිත සිතුවිලි දෙස බලා සිටින අයුරු තවදුරටත් පැහැදිලි කර දෙන්නේ උදා කරුණාවෙන් ඉල්ලා සිටිමි. ඉදිරියට වැඩකරන විටද මේ උපයෝගී කර ගන්නා අයුරු පැහැදිලි කර දෙන්නේ නේද?
ඔව්. දැන් ඔය අපි මේ පන්ති කාමර පාසල්වල බෙදෙනවනේ මේක 8A, මේක 8B, 8C, 8D, නැත්නම් මේක 9 10 කියලා පන්ති කාමර වෙන් කරලා තියෙනවනේ මේ අධ්‍යාපනයේ ඉස්කෝලේ එක ඉස්කෝලේ ඇතුලේ. ඒ වගේ මේ භාවනාවේදීත් අපි වෙන් කරනවා මේක කායනුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව, මේක ආනාපාන සතිය, මේක වේදනානුපස්සනාව, එහෙම වෙන් කරනවා. හැබැයි මේක ඇත්තටම නම් මේ විත්ති මේවා කාඩ්බෝඩ් ගහලා වෙන් කරලා තියෙනවා. මේ කාඩ්බෝඩ් ගහලා නිකම් මහා ලෑලි ටිකක් අහලා වෙන් කරනවා මේවා කොම පැත්තකට තල්ලු කරලා දානවා. දැන් ඔය දුප්පත් ඉස්කෝලවල ඒ ශාලාව කොහොම කාඩ්බෝඩ් ගහලා වෙන් කරලා තියෙනවා. හැබැයි ලොකු රැස්වීමක් කියන්න ඕනේ දවසට මේ කොහොම නික විදියකට තල්ලු කරාම එකම එක හෝල් එක, එකම එක ශාලාවක්, එකම එක යායක්. ඒක තමයි මේ සතිපට්ඨානයේ පිළිබඳව ඇත්තම ඇත්ත. දැන් මොහොම වෙන් කරලා තියෙනවා අපේ ඉගෙනීමේ පහසුව සඳහා. හැබැයි චිත්තානුපස්සනාවක් නොමි වෙන කිසිම අනුපස්සනාවක් වෙන්නේ නැහැ. මොනම අනුපස්සනාවක්වත් වෙන්නේ නැහැ චිත්තානුපස්සනාවක් නොමි. හැබැයි ඒක අපි දන්නේ. දැන් මේ නම් දීපු ඉන්නේ දැන් අපිට ඔය ප්‍රශ්නේ ඉන්නේ මේ චිත්තානුපස්සනාව කියන්නේ කායනුපස්සනාවේ ඔය ළන්නේ කයින් කියලා කිව්වෝ කවුරු හරි අපිට කමඨාන් දෙන කර්මස්ථානාචාර්යයන් වහන්සේ නමක් අපිට කියනවා. අපිට කමඨාන් දෙන ආනාපාන සතිය වඩන්නේ. ඒතල ඒක අපි දන්නේ කායනපස්සනාවට. ඒතල අපි හිතනවා මේ ආනාපාන සතිය වඩනකයි අපි වඩන්නේ කායනපස්සනාව කියලා. ඉතින් අපි වඩනකොට අපිට ප්‍රශ්නයක් එනවා මේ හිත දුවනවා මොකද කරන්නේ? ඒකට උන්වහන්සේ අපිට කියනවා හිත දුවවා කියලා දැනගන්න. ඒක අතාරින්න අපහුස්මයි. ඒ චිත්තානපස්සනාව. හැබැයි මේ කියන්නේ නැහැ. මේ කියන්න ඕනේ නැහැ. ඒවත් අපි පටලැවෙනවා. චිත්තානුපස්සනාවක් වඩන්නේ නැතුව මොනම භාවනාවක්වත් වැඩෙන්නේ නැහැ. හැබැයි මේ වඩන්නේ චිත්තානුපස්සනාව කියන එහෙම දැනගන්න අවශ්‍ය නැහැ. චිත්තානුපස්සනාව කියන්නේ සිත යම්සේද ඒ විදිහට දැනගන්න. හිත ගැටෙන හිතක් නම් ගැටෙන හිතක් කියලා දැනගන්න. ඇලෙන හිතක් නම් ඇලෙන හිතක් කියලා දැනගන්න. බොහොම අටු හිතක් නම් පටු හිතක් බව දැනගන්න. නොඇලෙන හිතක් නම් නොඇලෙන හිතක්, නොගැටෙන හිතක් නම් නොගැටෙන හිතක්, කුලුල් හිතක් නම් කුලුල් හිතක් කියලා දැනගන්න. ඒ දැනගන්න. ඒ දැන ගැනීම තමයි චින්තනපස්සනාව. ඉන්නා ප්‍රවෘත්තිය දැනගන්න. මේ වෙලාවේ හිත කොහොමද? මොන විදිහේ හිතක්ද තියෙන්නේ? එකම හිතක් නැහැ. හිත තරම් මේකේ අනිත් පැත්ත කෙරෙන, පාට මාරු කරන, වෙස් මාරු කරන, ඇඳුම් මාරු කරන අවස්ථයක් මේ විශ්වයේ නැහැ. මේ විශ්වය හැම දෙයක්ම වෙනස් වෙනවා. දවල් රාත්‍රිය වෙනවා, රාත්‍රිය දහවල වෙනවා, සීතල රස්නෙ වෙනවා, රස්නෙ සීතල වෙනවා. මේ විශ්වය හැම දෙයක්ම වෙනස් වෙනවා. කිසියම් කාලයක නම් හිත තරම් වේගයෙන් වෙස් මාරු කරන, පාට මාරු කරන, ඇඳුම් මාරු කරන තවත් දෙයක් නෑ. ඉතින් ඒ නිසා යාම අඳුනගන්න හරිය අමාරු. හරිම අමාරු. මේ ලෝකේ අඳුනගන්න අමාරුම දේවල් වලින් අමාරුම දේ තමයි හිත. අනිත් හැම රහසක්ම ආවරණය කරගන්න පුළුවන් විශ්වය. හිත පිළිබඳ රහස තමයි ආවරණය කරගන්න අමාරුම දේ. ඒ රහස අනාවරණය නොකර ගැනීම නිසා තමයි සත්‍යනා දුක් විඳි. මොන රහස විශ්වය අනාවරණය කරගත්තත් මොන දේ පිළිබඳ විද්‍යාව පහළ වුණත් හිත පිළිබඳ විද්‍යාව පහළ නොවීම නිසා ඒ හිත දුක් විඳිනවා. කියන්නේ තමන් ගැන නොදන්නා හිත, හිත ගැන නොදන්නා හිත දුක් විඳිනවා. ඒ හිත දන්නවා. ඒකින් ඇහුවොත් ඔයා දන්නවද භූගෝල විද්‍යාව? ඔව්. මට විශේෂ සාමාර්ථයක් තියෙනවා. ඔයා දන්නවද ගිලුම් ශාස්ත්‍රය? ඔව්. දන්නවද වෛද්‍ය විද්‍යාව? ඔව්. දැන් මේ හිතේ හැම විශ්වයක්ම දන්නවා. මේ දුක් විඳිනවා. මක් නිසාද? සියල්ල දන්නා හිත තමන් ගැන නොදන්නා නිසා. ඒ චිත්තානුපස්සනාව කියන්නේ මේ සියල්ල ගැන හොයන හිතද කියනවා තමන් ගැන හොයන. සියල්ල ගැන දැනගන්න ඕනේ හිතද කියනවා ඒ තණ්හාව. ඒ සියල්ල දැනගන්න කියන තණ්හාව හරවගන්න තමන්ව ආවරණය කරගන්න. එතකොට ඒ ප්‍රශ්නේ අහනවා මේක සාමාන්‍ය ජීවිතේ කරන්න පුළුවන් ද කරන්න ඕනේද? ඔව්. සාමාන්‍ය ජීවිතයේ භාවනා ජීවිතයේ කියලා දෙකක් හදාගන්න එපා. හදාගත්තොත් ගමන ඉවරයි. හදාගන්න එපා. සාමාන්‍ය ජීවිතය තමයි තියෙන්නේ. වෙන ජීවිත නෑ. අපිට අසාමාන්‍ය ජීවිත කියලා එකක් නෑ. සාමාන්‍ය ජීවිතය තමයි තියෙන්නේ. ඒ සාමාන්‍ය ජීවිතයේ අවස්ථාවක තමයි අපි ඉන්නේ. මේක අසාමාන්‍ය අවස්ථාවක් නෙමෙයි. මේක සාමාන්‍ය අවස්ථාවක්. මෙතන සිතිවිලි එනවා, සද්ද එනවා, කොන්ද රිදෙනවා, ධනී රිදෙනවා, මතක් වෙනවා. මේ ඔක්කොම වෙනවා. ඒක මේවා තමයි සාමාන්‍ය ජීවිතය කියන්නේ. ඒක සාමාන්‍ය ජීවිතයේ හිත හඳුනාගන්න උත්සාහ කරන්න. විශේෂයෙන් හිත ආවේගශීලී වුණු වෙලාවට, හිත කලබල වුණාම විශේෂයෙන්ම හඳුනාගන්න. මියා කලබල වෙලා, මියා තරහා නැමිලා, මියා දුකේ ඉන්නේ, මියා බරේ වෙලා ඉන්නේ. හඳුනාගන්න. ඒතර හඳුනාගත්තාම අපි කාර්යස්ථාන වෙනවා. දැන් මියා සුදුසු නැහැ පාවිච්චි කරන්න මේ වෙලාව. රත් වෙච්ච මොකක් හරි කියන්නේ. ඒක මේක දැන් අල්ලන්න ඕනේ නැහැ. පිච්චෙනවා, මාත් පිච්චෙනවා. ඒකෙන් තව මොකක් හරි ඇල්ලුවොත් ඒකත් පිච්චෙන නිසා මෙයාට ගන්න ඉවෙනකල් අපි මේ රත් වෙච්ච බාධනේ පැත්තට තියලා තියෙනවා. මොනවද ඒක අල්ලන්නේ? ඒ වගේ මේ චිත්තානපස්සනාව විශේෂයෙන් පාවිච්චි කරන්න හිත කලබල වුණු වෙලා මෙයා කලබලයි. මෙයා තද වෙලා ඉන්නේ. මෙයා දුක් වෙනවා. දැන් මෙයාට ටිකක් විවේක ගන්න දෙන්න ඕනේ. විවේක ගන්න දෙන්න ඕනේ. මේ විවේකයෙන් දෙයක් හොඳ අවධානයෙන් ඉන්න. කරුණාවෙන් ඉඳ හිතට කරුණාවෙන් බණින්න එපා. ඔයාලට මොකද වෙලා තියෙනවා? හැම වෙලේම අඬනවා, හැම වෙලේම තරහ ගන්නවා. දැන් බණින්න එපා. කරුණාවෙන් එයාට විවේක ගන්න ඉඩ දෙන්න. එතකොට බොහෝ මිනිත් විනාඩියකින් දෙකකින් යන්න පුළුවන් සයින් වෙලයි.
අවසාන ප්‍රශ්නය පිළිවෙත් මහතාණෙනි, සීලව භාවනා මධ්‍යස්ථානයේ පැවැත්වෙන භාවනා වැඩසටහන වලට අපට සම්බන්ධ විය හැකිද? ඉදිරියේ සහ දුරකට සංකේත ඇගෙන ගන්නවා.
ඔව්, මේ කාර්යාලයෙන් යුසුර් ඒ ඊළඟ වැඩසටහන පිළිබඳව විස්තර ගන්න පුළුවන්. මේ කාර්යාලයේ දුරකථන කියතරම් කියන ප්‍රකාරයෙන් යන්නේ නැත්නම් කාර්යාලයේ තමන්ගේ දුරකථනයේ මංගේ දීලාන්න මේ මාසික වගේ වැඩසටහනක් තියෙනකොට දැන් දෙන්න කියන ඒ විදිහට ඒ සංවේදනයේ සහ දැනුවත් වීම කරගන්න පුළුවන්. හැබැයි මේ ඊළඟ වැඩසටහනේ ওই අහන්නේ ආයතවත් බලනවා කියන්නේ දඩ කරා හිත කරන්නේ අනිත්‍යන්නේ ආයතවත් භවණන් කරන්නේ ත්‍රිකෝණී කියන්නේ ආයතවත් කරන්නේ නෑ. මෙහෙම ත්‍රිකෝණ කෝල් එකක් හදලා ඉන්නවා ආයතවත්. දැන් අපි දන්නවා මොකද කරන්න ඕනි. ආර ගන්නවා යන්නේ කපේ වෙදී ආර අපි ළඟ තියෙනවා ආර නියුත්ය අපි ඉන්නේ මාතාලේ. දැන් මේ ධර්මමාර්ගයේ යමෝ අපි ගන්න යමෝ කොහොම යනකොට ආය දවස තමයි හම්බෙන්නේ. හන්දියේද කොහේද ඒක සැලසුම් කරන්න අවශ්‍ය නැහැ, පොස්ට් එක කරන්න අවශ්‍ය නැහැ. කොහෙද හරි දවසට හන්දියේදී අපි මොන දේ ඒකකොට අපි ආයෙත් මේ හන්දියේ එකක් වාඩිලා අපි අහපු ගමන ගැන ඒ මඟපත විස්තර ගැන වැරදුණු තැන් ගැන ඉස්සරහට යන්න ඕනේ කියන ගමන ගැන ආයෙත් කතා කරන්න අවස්ථාවක් ලැබෙයි. ඒ හොඳට නැති මේ වැඩසටහන් වලට වහල් වෙන්න යන්න එපා. ගුරුවරුන්ට වහල් වෙන්න යන්න එපා. ඒ අයට බාර දෙන්න එපා. අපිව වඩාගෙන මේ ගමනෙන් කියන්න කියලා නෑ. අපේ ගමන අපි යන්න ඕනේ. අපේ දෙමයි ඒක අපේ යන්නේ. හොඳයි. සෑම වෙලාවක මේ ධර්ම සාකච්ඡාවද අපි ගත්තා. මේ උළුසුල ඇඳලා තිබ්බත් වෙලාව දැන් 1:51 2:51. ඉතින් කාය ගැතුනාට අපි කතා කරේ ප්‍රායෝගික දේවල් පොතපත ගැනයි. පොතපත ගැන අපි දන්නවා මේ ගමනට අවශ්‍ය මාර්ගෝපකරණ ගැනයි අපි කතා කරේ. මේ ගමනේ යන්න ගමනක් කියන්නේ දුරදිග ගමනක් කියන්නේ අපි ආගත බලන්නේ මාර්ගෝපකරණ ටිකක් අතේ තියාගෙන. ඉතින් ඒ අවශ්‍යම මාර්ගෝපකරණ ටික කතා කරේ විශ්වාසයක් ඇති වෙන්න ඇති මේ ගමන අපි යන්න පුළුවන්. අපි ඊයේ මොකද මොනවා කළාද දෙන්නේ මොනවා කළා අද ඉඳලා අපි ලබන ගමනක් කියන්නේ ඒක ආපු ගමන ක්‍රමවත් කරගන්න. ඒ විශ්වාසයෙන් අපි දැන් බොහොම වෙලාවට දැන් බොහොම වෙලා වාඩි වෙනවා කියන නිසා ටික වෙලාවක් ඉඳගෙන භාවනා කරමු. හිතෙන්නේ නැත්නම් නම් දෙපා ඉදිරියට ඉඳගන්න අවශ්‍ය නම් ඉඳලම වාඩි වෙලා ඉන්න. ඉඳගෙන ඉන්න අවශ්‍ය නම් ඉඳගෙන ඉන්නකොට වැටෙන්න යනවා වගේ නම් සම්බරතාව නැති වෙනවා වගේ නම් ඉඳීට වාඩි වෙන්න. අවදිමත් සිතක් තියාගන්න. දැන් හිතේ නිමිති කියන කාරණේ ගැන හරි පහසුවක් දැනෙයි. දිග වේලාවක් වාඩි වෙලා හිටගත්තා. මේ දැනෙන පහසුව මේ දැනෙන කායික සෝමව බවට අවධානය යොමු. මොකද වෙන්නේ බලන්න. තප්පරේ 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 මේ පාසුව වැඩි වෙනවද බලන්න. වර්තමානයේ සිදුවන දේට පමණක් අවධානය යොමු කරන්න. මොකද වෙන්නේ මේ වෙලාවේ හිතගෙන තියෙන ශරීරයේ දැනෙන සැපට. ඒ සුවයට මොකද වෙන්නේ? මොහොතින් මොහොත.
ඒ සැප දිගටම දෙකෙන ඉන්න
ඉන්නකන් තියෙන්න ඕනේ කියන බලාපොරොත්තු වෙනවා. නැතිනම් මේ සමායත්ත කියන ඇත්ත පිළිගන්න සෑහලුවේට ගන්න පුළුවන්. අවබෝධයෙන් සංසම්ම වාඩි වෙන්න ටික වෙලාවක් වාඩි වී සීකල්පනාමින් ඉන්න. හිතෙන් විචාරයෙන් ඕනම චිත්ත රූපයක් නැරෙන්නලා ඉන්න අපි ඉන්නේ ඉවුරේ ඉවුරට ආйти නැති ගලාගෙන යන දිහා අයිති කරනගෙන බලන් සිටින ඉවුරක් වෙන්න යෙන් සිටීම නිසාම අත්කිනවා නම් කිසියම් කායික සැහැල්ලුවක් සහ මානසික සංසිඳීමක් සැහැල්ලුවයි සිතේ සංසිඳීමයි සාක්ෂි කරනවා දහම් මඟ අදට සජීවී බවට ජීවමාන බවට මේ මොහොතේ වෙන වෙනව අත්දැකින මේ කායික සැහැල්ලුවක් සිතේ සංසිඳීමක් මෙතන සිටින නොසිටින මේ වැඩසටහනට විවිධායේ අනුග්‍රහය දැක්වූ සහ සංවිධානය කළ ඒ සියලුම කල්යාණ මිත්‍රයන් ප්‍රතිවේදීව සිහිපත් කරගනිමු. ඒ හැමදෙනා සමගම මේ සැනසිල්ල බෙදාගනිමු. එමෙන්ම එදිනෙදා ජීවිතයේදී අපව රැක බලා ගන්න අනිලතනියෙන් සිටින ඒ හැම දෙනා සමග හිතවත් අහිතවත් බෙදීමකින් තොරව දන්නා නොදන්නා ගඟ දුර සිටින හැම කෙනෙකුම දුක් විඳින්න කැමති නෑ. සැහැල්ලුවෙන් ඉන්න කැමති. හොයන්නේ සතුට, පලා යන්න උත්සාහ කරන්නේ දුකින්. ඒ තමා ඇත්ත. හැම දිනාගෙනම ඒ විශ්ව සත්‍ය පිහිටා අපි හදවතින්ම ප්‍රාර්ථනා කරමු. හිතවත් අහිතවත් දන්නා නොදන්නා ළඟ සිටින සාදුර සිටින සියලු දෙනාම සුවපත් වෙත්වා, නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා. ඔවුනොවුන් කෙරෙහි දයානුකම්පාවෙන් ජීවත් වෙත්වා. අත්දකින දුකක් අසහනයක් තිබෙනවා නම් ඒ අත්දකින දුකින් සහ සහනයෙන් නිදහස් වෙත්වා. සියලු දෙනාම අත්දින දුකින් නිදහස් වෙත්වා. හැම දෙනාටම තෙරුවන් සරණයි.
Thank you.